que era.
Order, please. අද දින පාර්ලිමේන්තුවේ නාය පත්‍ර අනුව පාර්ලිමේන්තුවේ රැස්වීම පැවැත්විතු කාල වේලාව මෙම සභාව විසින් තීරණය කරන ලැබිය යුතුය. කාලය කොපමණද?
සභාවේ වැඩ කටයුතු නිමවන්නේ.
හොඳයි. සභාව එක්කද?
අයි.
අද දින පූර්වභාග 11:00 තිරේ මාගේ නිල කාමරයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වූ පරිදි 2018 දෙසැම්බර් මාස 18 වෙනි දින අඟහරුවාදා අපරභාගයකට පාර්ලිමේන්තුව රැස්වීමට මෙම සභාව විසින් තීරණය කරන ලැබීම සභාවේ එක්කද? ලක්ෂ්මන් කිරියල් මැතිතුමා.
ගරු කථානායකතුමනි, මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති දිවින පත්‍රයේ 2018 12 වෙනි මාසේ 12 සන්ධානයේ අදත් පාර්ලිමේන්තුව යන්නේ නැහැ. බන්දුල් ගුණවර්ධන නිල වශයෙන් රැස්වෙන පාර්ලිමේන්තුවක් නොවන නිසා අද 12 දිනේදීත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රැස්වීමට මන්ත්‍රීවරුන් ලෙස සහභාගී වන නමුත් දැන් නැත්තේ නිල වශයෙන් රැස්වෙන පාර්ලිමේන්තුවක් නොවන බවත් හෙතෙම සඳහන් කළේය. පාර්ලිමේන්තුව ස්ථාපිත නොවේ කොහේ හෝ තැනක රැස්වෙන එකට පාර්ලිමේන්තුව කියා සහභාගී විය නොහැකි යයිද මන්ත්‍රීවරයා පැද්දුටත් පැවසේ. ගරු කථානායකතුමනි, මේ උත්සාහ කරන්නේ ඔබතුමාගේ ක්‍රියාමාර්ගය දියාරු කරන්න. ඒ වගේම දිවයින පත්‍රයේ සඳහන් කරලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවා උසාවියට අපහාස කළයි කථානායක හිරිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි ඔබතුමාගේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළි අරන් තියෙනවා. පසුගිය දවස්වල ඔබතුමා ගත්ත සෑම පියවරක්ම අධිකරණයෙන් පිළි අරන් තියෙනවා. ඉතින් ඔබතුමාගේ කටයුතු ගැන මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි විතරක් නෙවෙයි අධිකරණය ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ප්‍රණාමය ඔබතුමාට පුද කරන්න කැමතියි. අනිත් එක කතානායකතුමාට ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමා දුන්න තීන්දුවක් අනුව මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කිසිම තැනක අභියෝගයට ලක් කරන්න බෑ. ඔබතුමා පාර්ලිමේන්තුව කැදෙව්වයි කියලා නඩුවක් දාලා තියෙනවා. මම පුවත්පත් වේදීන්ටත් කියන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය නීති රීති ගැන අවබෝධයෙන් මේ හෙඩ්ලයින් දාන්න ඕන. පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද පනතේ තුන්වෙනි වගන්තිය යටතේ ගරු කතානායකතුමනි, කතානායකතුමාගේ තීරණ, ඒ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවීමේ තීරණය වුණත් කිසිම තැනක කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්න බෑ. ඉතින් අද විවාද වලට 12 වෙනි දිනට සහභාගි වෙන්නේ නැහැ කියලා මත් දුල්ගුණ හතර මැතිතුමා කියලා තිබ්බා. මේගොල්ලෝ සහභාගි වන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ නියම මන්ත්‍රී සංඛ්‍යාව රටට හෙළිවන නිසා. අපි පසුගිය දවස්වල බැලුවා අර බුල් දවස් 1 2 ඒගොල්ලෝ ආවා උපරිම හිටිය 85යි. ඉතින් ඒගොල්ලන්ගේ ගණන් හෙළිදරව් වන්නේ නිසා තමයි ඒගොල්ලෝ එන්නේ නැත්තේ. මේ උත්සාහ කරන්නේ ඔබතුමාගේ ක්‍රියාදාමය දියාරු කළා. ඔබතුමා හාස්‍යයට ලක් කරන් තමයි මේ සමහර මාධ්‍යත් සමහර ආණ්ඩුව කියා ගන්න අය උත්සාහ කරන්නේ. මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි.
බොබ සුටි ප්‍රධාන වැඩ කටයුතු අද දින නායපත්‍යයේ විෂයාංක 1 විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම. දරු සජිත් ප්‍රේමදාස මැතිතුමා
විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට මෙම සභාව යෝජනා සම්මත කරයි. ගරු කතානායකතුමනි, එම යෝජනාව ඉදිරිපත් කරමින් එම යෝජනාව පිළිබඳ පුළුල් අදහස් ඉදිරිපත් කිරීමකට මම මේ අවස්ථාවේ ප්‍රවේශ වෙනවා. ගරු කතානායකතුමනි, මාතෘභූමියේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අඳුරුම යුගය පවත්වන අවස්ථාවකයි අද ඉතාමත්ම තීරණාත්මක රැස්වීමකට ඔබතුමත් අපි සියලු දෙනත් ඒකරාශී වෙලා සිටින්නේ. මේ වසරේ ඔක්තෝබර් 26 වෙනිදා සිට පුන පුනාම පිට පිටම කුමන්ත්‍රණකාරී අන්දමින් රටේ උත්තරීතර නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතල උල්ලංඝනය කිරීමට ලක් වුණා. ඒ තුලින් ජනතා පරමාධිපත්‍යයට ඉමහත් හානියක් සිද්ධ වුණා. අදවන විට මුළු රටම අකර්මණ්‍ය වෙලා, මුළු රටම අඩපණ වෙලා, එකම මඩවලක එරිලා, එකම තැන පල් වෙන රටක් බවට පත් වෙලා. මේ තත්ත්වයට අපි රටක් හැටියට ප්‍රවේශ වුණේ කොහොමද? ඔක්තෝබර් 26 වෙනිදා අපේ රටේ පැවතුණු නිත්‍යානුකූල ආණ්ඩුව, නිත්‍යානුකූල අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ ඇමති මණ්ඩලය, නීති විරෝධීව, ව්‍යවස්ථා විරෝධීව බලහත්කාරයෙන් තනි මතයට ඉවත් කරලා, නීති විරෝධී අගමැතිවරයෙක් ප්‍රමුඛ ඇමති මණ්ඩලයක් සමග ඊනියා නිල නොවන ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් පත් කරා. කෙටියෙන් කියනවා නම් පාර්ලිමේන්තුවේ 113ක් සහ ඊට වැඩි ප්‍රමාණයක් තිබුණු අගමැතිවරයා ඉවත් කරලා 113ක් තියා 85ක් 90ක්වත් නොතිබුණු පුද්ගලෙක්ව අගමැතිවරයා බවට පත් කරලා මේ මහා ව්‍යසනකාරී තත්ත්වය රටේ නිර්මාණය කරා. කරු කතානායකතුමනි, අගමැතිවරයෙක් ඉවත් කරනවා නම් ඒ ඉවත් කරන ඉවත් කෙරෙන ප්‍රධාන වශයෙන් අවස්ථා හතරක් තියෙනවා. එක්කෝ ඉල්ලාස් වෙන්නට ඕන, එක්කෝ මන්ත්‍රීකම අහිමි වෙන්නට ඕන, එක්කෝ විශ්වාසභංග යෝජනාවක් පරාජය වෙන්නට ඕන, අයවැය දෙවතාවක් පරදින්නට ඕන. මෙන්න මේ අවස්ථාවන් හතරදී පමණයි රටේ අගමැතිවරෙක් ඉවත් කරන්නට පුළුවන් ව්‍යවස්ථානුකූලව. නමුත් ඔබතුමත් අපි සියලු දෙනාත් දන්නවා, හිතුවක්කාරකමට රට පැත්තක දමලා රටේ ජනතාව පැත්තකට වීසි කරලා මමත්වය රජ කරවමින් තමන් ගැන හිතලා මේ බලහත්කාරී තීන්දුව ගැනීම තුළ අද මුළු රටම මහා අති භයංකාර තත්ත්වයකට ගෙනවිල්ලා තිබෙනවා. ගරු කථානායකතුමනි, නිත්‍යානුකූල නොවන ආකාරයට ව්‍යවස්ථා විරෝධීව තිබුණු ආණ්ඩුව ඉවත් කරලා හිටපු අගමැතිතුමා ඉවත් කරලා අලුත් නිල නොවන අගමැතිවරයෙක් ඇමති මණ්ඩලයක් ආණ්ඩුවක් පත් කරා පමණක් නොවේ, වෙනමම පාර්ලිමේන්තුවට විරාමයකුත් දුන්නා. 113ක් නැති නිසා 113 හදාගත්. නමුත් මොකක්ද සිද්ධ වුණේ? විවිධ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සන්තෝෂම් සීනිබෝල අපේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මන්ත්‍රී මණ්ඩලයට ලබා දෙන්නට උත්සාහ කරත් මම සතුටෙන් කියන්නට කැමතියි, මේ මන්ත්‍රී මණ්ඩලය තමන්ගේ ආත්මය පාවල දුන්නේ නැතේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දැන් ගරු කථානායකතුමනි, නිත්‍යානුකූල නොවන අගමැතිවරයෙක් ප්‍රමුඛ, ඇමති මණ්ඩලයක් ප්‍රමුඛ නිල නොවන ආණ්ඩුවක් පත් කරගත්තා. නමුත් ප්‍රතිපක්ෂයේ අපි මොකද්ද කරේ? අපි පාර්ලිමේන්තුව රැස්වුණු අවස්ථාවන් ගණනාවකදී අපි පෙන්වලා දුන්නා බහුතරයේ තිබෙන්නේ නිල නොවන ආණ්ඩුවට නොවේ, බහුතරයේ තිබෙන්නේ බලහත්කාරයෙන් ඉවත් කරපු අපේ පාර්ශ්වයට. විශ්වාස භංග යෝජනා දෙහෙකදී ඔප්පු කරා. තේරීම් කමිටුවේ සංයුතිය පිළිබඳව ඡන්දයකදී අපේ මන්ත්‍රී සංඛ්‍යාව පෙන්වලා දුන්නා. නිත්‍යානුකූල නොවන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඒ කාර්යාලයේ මුදල් කප්පාදු කිරීමේ ඡන්දයේදී අපි 123ක් පෙන්වුවා. අර අනිත් ඡන්ද පෙන්වනකොට කිව්වනේ මේ වොයිස් වෝට් බෑ, කටහඬින් පමණක් බෑ, මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඕනේ කියලා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයටත් පෙන්නවා, නැගිටලත් පෙන්නවා, අත්තුසල පෙන්නවා පෙන්වන්න පුළුවන් හැම ආකාරයකටම පෙන්නවා නිත්‍යානුකූල නොවන ඇමති මණ්ඩලයේ මුදල් කප්පාදු යෝජනාවේ මොකද්ද ප්‍රතිඵලය 122ක් අපේ පාර්ශ්වයට දැන් ගරු කතානායකතුමනි දැන දැන ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා දැන දැන නීතිය කඩලා වැරදි වැරදි කියන එක දැක දැක මේ අය උපයෝගී කරගත්ත ක්‍රමවේද දෙකක් කුමන්ත්‍රණකාරී ලෙස අපේ බහුතරය අහෝසි කරන්නේ මොකද්ද පළවෙනි ක්‍රමය හොඳට දැක්ක අපේ බහුතරය හොඳට ඇස් දෙකට පෙනුණා හොඳට කන්වලට ඇහුණා මේ රටේ ලක්ෂ 227ක් වූ ජනතාව පෙර පාසල් දරුවගේ ඉඳලා වැඩි හිටිය දක්වා දැනගෙන හිටිය අපිට බහුතරය කියලා මේ නිසාම අපේ ප්‍රතිවාදීන් තැති ගැන්වුණා කලන්තේ දැම්මා තුෂ්ණිම් බුහුත වුණා ඒ අයට මතක් වුණා ඒ අය පාලනය කරපු කාලයේ ඉතිහාසය රාජ්‍ය මර්ධනය රාජ්‍ය භීෂණය රාජ්‍ය ත්‍රස්තවාදය ඒක කේන්ද්‍ර කරගෙන මේ සභා ගර්භය තුල බිහිසුණු ප්‍රහාර එල්ල කරා මිරිස්කුඩු ප්‍රහාර එල්ල කරා මුළු රටම අගය කරන වීරෝදාර රණවිරුවන්ට ආරක්ෂක නිලධාරින්ට වද හිංසා දුන්නා එක මන්ත්‍රීවරයෙක් රූප රාමුවල තිබෙනවා කිසිම බියක් සැකයක් නැතුව ඒ රණවිරුවෝ ළඟට ගිහිල්ලා කම්මුලට ගහන ශාරීරික ප්‍රහාර එල්ල කරා ගරු කතානායකතුමනි එහෙම ප්‍රහාර එල්ල කරලා මේ උත්තරීතර ආයතනයේ පහත මාලේ කමිටු කාමරයකට ගිහිල්ලා ඒ අය ප්‍රවෘත්ති සාකච්ඡා හරහා ලොවට හුවා දක්වන්නට යෙදුණා අපි නිවැරදි අපි සුපිරිසිඳුයි අපි හැසිරෙන්නේ බ්‍රාහ්මණින් වගේ නමුත් අපි හැමෝම දන්නවා මේ සභා ගර්භය තුල ඒ අය හැසිරුනේ වසලින් වගේ මහා ලොකුවට බුද්ධ ධර්මයට ගරු කරනවයි කියනවා බුද්ධ ධර්මය ආරක්ෂා කරනවයි කියනවා නමුත් ඒ අයට අමතක වුණා උතුම් බුදු වදනක් නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ ඒ උතුම් බුදු වදන අපි නිර්වචනය කරොත් තමන් බ්‍රාහ්මණෙක්ද වසලෙක්ද කියන එක තීන්දුව වෙන්නේ උප්පත්තියෙන් නොව ක්‍රියාවෙන් කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒතර පාර්ලිමේන්තු සභා ගර්භය තුල හැසිරීම් රටාව තුල කවුද බ්‍රාහ්මණයෝ කවුද වසලයෝ කියන එකත් මුළු රටම දැනගත්තයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ගරු කතානායකතුමනි දැන් වතාවන් ගණනාවක් අපේ බහුතරය අපි පෙන්නවා අපේ වැඩි ප්‍රමාණය අපි පෙන්නවා භාගෙ 113ක් පන්නලා පෙන්නවා හරිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 දෙක වගන්තිය දිහා බලලා ඉතිරි වුණු නම්බුවත් රැකගෙන මේ කෑදරකමට පෙරේතකමට මේ අසීමිත ආශාවෙන් බලලෝභීත්වෙන් වල්මත් වෙලා සිටින්නේ නැතුව පුංචි යම් හෝ නම්බුවක් රටේ ගෞරවයක් තිබුණ කණ්ඩායම ඒ අයට තිබුණ 48 දෙක වගන්තියට ගරු කරලා ඒ තනතුරු වලින් ඉවත් වෙලා ගිහිල්ලා වචනේ පරිසමාප්තාර්ථෙන් මහත්මා දේශපාලනේ නාමෙන් අපිට බහුතරයක් නැහැ. අපි මේක පිළිගන්නවා. මේක තමයි යථාර්ථය. දැන් ඔබලා ආණ්ඩුව බාරගන්නේ කියලා එයාට කියන්නට තිබුණා. නමුත් එසේ කළේ නැහැ. ඒ මොකද ගරු කතානායකතුමනි, හරි වැරදි සරු නිසරු භාවය එයාට තේරුම් ගන්නට බැරි වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ප්‍රකාශ කර තිබෙන ඒ වැදගත් ගාථාව, ඒ වැදගත් දේශනය මේ මහා ලොකු දේශප්‍රේමීන්ට අමතක වුණා. මං කැමති ඒ අය බහුතරයක් නොමැති නිසා අද මේ සභාව වර්ජනය කර සිටියත් අඩුම ගානේ මගේ කතාව කොහේ හරි කොනක ඉඳලා අහගෙන ඇති. මං එයාට කැමතියි මතක් කරන්න, අසාරේ සාර මතිනෝ තාරේ සාතාර දස්සිනෝ තේසාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේසාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. තමන් ඉදිරියේ තියෙන දේ සරුයි කියලා දැක දැක තමන් කියනවා නෑ ඒක සරු නෑ ඒක නිසරු. තමන් ළඟ තියෙන දේ නිසරුයි කියලා දැක දැක නෑ මේක නිසරු නෑ මේක සරුයි කියලා කියනවා. හරි වැරද්ද තෝරා බේරා ගන්නට බෑ. සරු නිසරු භාවයේ තෝරා ගන්නට බෑ. ඒ නිසා ඒ අය සහමුලින්ම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් අනුගමනය කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරා. ගරු කතානායකතුමනි, වැරදි විදියට අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අස් කරා. නීති විරෝධීව පුද්ගලෙක් සහ කණ්ඩායමක් පත් කරා. 113 නැතිකොට පාර්ලිමේන්තුවක් කල් දැම්ම 113 හදාගත්. ඒ ඔක්කොම කරගන්නට බැරිව ලත වෙන මොහොතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා පාර්ලිමේන්තුව හිටි හැටියේම විසුරුවා හැරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ටික කියවලා නෙමෙයි මේ තීන්දුව ගත්තේ. මටත් ඇත්තටම දැනගන්නට කැමති මොන නීති විශාරදයද, මොන නීති කණ්ඩායමද මේ පාර්ලිමේන්තුව විසිරීමේ උපදෙස් ලබා දුන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33(2)ඈ 62(2) 71 මේ වගන්ති දිහා බලන්නේ නැතුව ඒ වැරදි තීන්දුව ගත්තා. අද වෙන විට පාර්ලිමේන්තුව විසිරුවීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දීලා ඒ නඩුව විභාග කරලා අවසන් කරලා දැන් මුළු රටම මුළු ලෝකෙම බලාගෙන ඉන්නවා තීන්දුව ලබා දෙන එක. ඒ නිසා මම ඒ කාරණාව පිළිබඳව සදාචාර සම්පන්න දේශපාලන ගමනක් යන පුද්ගලයෙක් සහ කණ්ඩායමක් හැටියට අපි සියලු දෙනාම ඒක පිළිබඳව වැඩිදුර කතා කරන්නට යන්නේ නැහැ. ගරු කතානායකතුමනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද? රටක තිබෙන උත්තරීතර නීතිය. මේ උත්තරීතර නීතිය රැකගන්නට ආරක්ෂා කරන්නට අපේ රටේ පුරවැසි පරපුරේ අපි සියලුම දෙනා බැඳිලා සිටිනවා. ඒක පුරවැසි වගකීමක්. ඒක ජනතාව වගකීමක්. ඒක අපි සියලු දෙනාගේම වගකීමක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වැදගත්කම ගැන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රවීණ ජනාධිපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා මෙලෙස ප්‍රකාශ කරලා තිබෙනවා. කොංග්‍රස් මණ්ඩලය හා අධිකරණය යන දෙයන්ශයේම සැබෑ ස්වාමීවරුන් වන්නේ ජනතාව වන අපය. එය එසේ වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමට හෝ විකෘති කිරීමට නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කරන්නන්ගෙන් මැඩ පැවැත්වීම පිණිසයි. තවද ලින්කන් ජනාධිපතිතුමා සඳහන් කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කිසිදු කරුණක් විකෘති කිරීම සිදු නොකරන්න. එය එසේම පවත්වාගෙන යා යුතුයි. මක් නිසාද? එය අපගේ නිදහසේ එකම ආරක්ෂකයා වන බැවින්. Honorable Speaker Sir.
ගරු කථානායකතුමනි, පසුගිය සති 6 ඇතුළත සිද්ධ වුණ සිදුවීම් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේක ඉතාම බරපතලයි. විධායකය විසින් සිදු කරන ලද මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් තමයි මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ. මේක නිසා අපේ රට දැන් අරාජික තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේකෙන් මහා විශාල අස්ථාවර භාවයක්, ඒ වගේම සමාජය අසරණ භාවයකට පත් වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අපේ සාධාරණ ලෙස සිතන සෑම ජන පුරවැසියෙකුගේම වගකීම තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය, අයුක්තිය පිළිබඳ ගරු කරමින් අපි සියලු දෙනාම හිටපු ජනාධිපති ජෝන් කෙනඩි මහතාගේ අදහස් අනුව මම උපුටා දක්වන්නම්. අපි ඕනෑම කරදරයක් විඳ දරා ගනිමින් අපි ඕනෑම පුජ්‍යලයකටම උදව් කරන්න, ඕනෑම සතුරෙකුට විරුද්ධ වන්න අපි නිදහස පවත්වා ගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුකූලභාවයේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම පිණිස කටයුතු කරන්න කියලා. ඒ නිසා ගරු කථානායකතුමනි, මේ තත්ත්වය තුළ අපි සියලු දෙනාම සිහිපත් කරගන්න ඕනේ ප්‍රසිද්ධ ප්‍රකාශ දෙකක්. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මහතාගේ ප්‍රකාශ දෙකක්, මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඉතාම වැදගත්. මම උපුටා දක්වන්නම්. අපි තමයි කොංග්‍රසයේ සහ අධිකරණවල සැබෑ අයිතිකරුවන්. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉවත් කිරීම නිසා නෙමෙයි, අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්නවුන් ගැන ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කිසිම දෙයක් සම්බන්ධයෙන් මැදිහත් වෙන්න එපා. අපි ඒක ආරක්ෂා කළ යුතුයි. ඒක තමයි අපේ නිදහසේ තිබෙන එකම ආරක්ෂාව.
රටේ ව්‍යවස්ථාවේ ඒ අදාළ වගන්තිවලට අනුව, රටේ ව්‍යවස්ථාවට අනුව මේ අතියුතුම් වූ සභාගර්භයේ උපරිම විශ්වාසය, වැඩිම විශ්වාසය තිබෙන්නේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි කියන එක මම ප්‍රකාශ කර සිටිනවා. මේක සත්‍යයක්, මේක යථාර්ථයක්. මේක අපිට ප්‍රතික්ෂේප කරන්නට බෑ. සත්‍යයේ ඉදිරියේ සත්‍යයට ගරු කරලා ව්‍යවස්ථාව ඉදිරියේ ව්‍යවස්ථා ප්‍රතිපාදන වලට ගරු කරලා නියමිත ක්‍රමවේදය නිත්‍යානුකූලව නිර්ව්‍යාජව අනුගමනය කරන්නට අපි හැමෝම බග බලා ගන්නට ඕන. ගරු කථානායකතුමනි, නිත්‍යානුකූල රජයක් නොතිවීම තුළ අද අපි හැමෝම දන්නවා අපේ රට අන්ත ප්‍රපාතයට වැටිලා. ජනතාව ඉමහත් අසරණ භාවයකට ලක් වෙලා, සංවර්ධනය ඇනහිටිලා, අපේ රටට ලැබෙන්න තිබෙන වටිනා විදේශ ආධාර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා. අද රට තුල සාමාන්‍ය ජනතාවට ඉඩම් බෙදෙන්නේ නැහැ. ගෙවල් හැදෙන්නේ නැහැ. කෘෂිකර්මාන්ත සංවර්ධනයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වාරි මාර්ග සංවර්ධනයේ ඇනහිතිලා. දීවර ප්‍රජාවට සහන නැහැ. රාජ්‍ය සේවක ශේෂ්ත්‍රයේ මුළුමනින්ම අසරණ වෙලා. මධ්‍යම පන්ති අනාථ වෙලා. රටට ලැබෙන්න තිබුණු සැහැල්ලු රේල්ලු සංවර්ධන ව්‍යාපෘති සඳහා ආධාර. රටට ලැබෙන්න තිබුණු දේ හකුලාගෙන ගිහිල්ලා. සහස්‍ර අභියෝගතා ගිණුමෙන් මිලෙනියම් චැලෙන්ජ් අකවුන්ට් එකෙන් ඇමරිකා එක්සත් ජනපදයේ රටේ සංවර්ධනය වෙනුවෙන් කැප කරපු කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර් අපේ රටට අහිමි වෙලා. අද අපේ රට කොච්චර කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවද කිව්වොත්, අපේ රටේ දුක් විඳින අපේ රජයක් තුල රැකගත්තු පිළිකා රෝගීන්ට හදේ අත්‍යවශ්‍ය බෙහෙත් අහිමි වෙලා තිබේ. අද ගම්මුදාව නතර වෙලා, ගම්පෙරළිය නතර වෙලා, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සහමුලින්ම නතර කරලා, ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙල, රටේ ජනතාව රටේ සංවර්ධනයේ තීන්දු තීරණ ගැනීමේ ඒ ඉහළම තලයේ තබන ඒ මහා සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරලා. ගරු කථානායකතුමනි, මගේ පියාණන් මේ රටේ 43 ලක්ෂයක් පාසල් දූදරුවන්ට නිලැනුම් ලබා දුන්නේ දෙපැත්ත පත්තු වෙන විලක්කුවක් හැටියට රට පාලනය කරපු කාලේ. දැන් මොන විලක්කුවක්වත් පත් වෙලා නැහැ, පත්තු වෙලා නැහැ. දැන් මහා ගින්දරක් පත් වෙලා තිබෙනවා, පත්තු වෙලා තිබෙනවා. 43 ලක්ෂයක් 44 ලක්ෂයක් පාසල් දූදරුවන්ට. කොයි තරම් දේශාභිමානී දේශාලෙන් පිරිච්ච දේශානු රාගය වැක්කිරෙන නිලනෝන ආණ්ඩුවක් පත් කරගත්ද කිව්වොත්, ඊළඟ වාරයට නිලැඳුම් ටික ලබා දෙන්නට මේ රජය අපොහොසත් වෙලා තිබෙනවා. මම මේ අවස්ථාවේ ඉතාමත්ම ඕනෑකමෙන් කරුණාවෙන් ඉල්ලීමක් කරනවා අතිගරු ජනාධිපතිතුමාගේ. තව දුරටත් ඔබතුමා බලා සිටින්නට එපා. ඔක්තෝබර් 26 වෙනිදා සිට මේ ගත්තු ක්‍රියාමාර්ග තුල ඒවායේ ව්‍යවස්ථානුකූල නොවන ආකාරය, නීති විරෝධී ආකාරය මුළු රටම පිළි අරගෙන තිබෙනවා. ඒ නිසා මම මේ සභා ගර්භයේ සිට ඉල්ලීමක් කරනවා. දැන්වත් අපේ මාතෘභූමිය රැකගන්නට, අපේ මාතෘභූමිය ඇද වැටී තිබෙන මේ ප්‍රපාතෙන් ගොඩගන්නට මේ සභා ගර්භයේ වැඩිම විශ්වාසය තියෙන, උපරිම විශ්වාසය තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ අගමැතිතුමා බවට පත් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ගරු කථානායකතුමනි, මම කැමතියි මේ අවස්ථාවේ ඔබතුමා ප්‍රමුඛ අපේ මන්ත්‍රීවරු සියලු දෙනාටත් වැදගත් වන විශේෂයෙන්ම අපේ රටේ 120,000කට අධික වූ ජනතාවට වැදගත් වන වැදගත් කරුණක් මේ අවස්ථාවේ ඉස්මතු කරන්න. ගරු කථානායකතුමනි, අපි මේ වන විට ඔබතුමාගේ ශක්තිය තුල මූලික අයිතිවාසිකම් පෙත්සම් පැනවීමේ ඒ ව්‍යවස්ථානුකූල බලය තුල, ඒ වගේම ස්වාධීන අධිකරණයේ පිහිට පැතීම තුළ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, රටේ ජනතාවගේ දේශපාලන අයිතිය පරමාධිපත්‍ය රැකගනිමින් සිටිනවා. ගරු කථානායකතුමනි, අපි මූලික අයිතිවාසිකම් පෙත්සම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදය හරහා තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ පරිච්ඡේදයේ තිබෙනවා රටක ජීවත්වන ජනතාවගේ දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ඒ පූර්ණ විග්‍රහයක්. ඒවා කඩ නොකළ යුතු බවට ඉතාමත්ම ශක්තිමත්ව මේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙලා තිබෙනවා. නමුත් ගරු කථානායකතුමනි, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ වගන්ති, විවිධ පරිච්ඡේද ගැඹුරින් අධ්‍යයනය කරනකොට මම දකින ඌනතාවයක් තිබෙනවා. මම විශ්වාස කරනවා මේ අඩුපාඩුව, මේ ඌනතාවය අපි ඉදිරි කාල වකවානුවේදී සියලුම පාර්ශ්වයන්ගේ ආශිර්වාදය තුළ රට වෙනුවෙන්, දය වෙනුවෙන්, මේ රටේ පුරවැසි පරපුර වෙනුවෙන් අපි සංශෝධනයකට ලක් කරන්නට ඕන. මම කැමතියි ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරන්න හයවෙනි පරිච්ඡේදයට. හයවෙනි පරිච්ඡේදයේ කියනවා රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූල ධර්ම සහ මූලික යුතුකම්. කොටින්ම කියනවා නම් රජයක් ආණ්ඩු බලය අතට අරගෙන රට පාලනය කරනකොට මහ ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකම්. සරලව කියනවා නම් තුන්වෙනි පරිච්ඡේදයෙන් සඳහන් වෙන්නේ රටක පුරවැසියන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්. හයවෙනි පරිච්ඡේදයෙන් සඳහන් වෙන්නේ රටක ජනතාවගේ ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම්. හැබැයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන බරපතල ඌනතාවය මම දකිනව වරදක් හැටියට. මොකක්ද? ජනතාවගේ ආර්ථික, සමාජීය ජීවත් වීමේ අයිතිය, සුභසාධන අයිතිය, සහන අයිතිය ඒ වගන්තියේ ඒ පරිච්ඡේදයේ 29 වෙනි වගන්තියෙන් කියනවා. මේ ඉහළ සඳහන් වුණු ආකාරයට ආණ්ඩුවක් ගෙන යා යුතු වුවත් මේ අයිතීන් පිළිබඳව අධිකරණයට ගිහිල්ලා ඒවා අභියෝගයට ලක් කරන්න බැහැයි. දැන් ගරු කථානායකතුමනි, අපි මේ එහෙනම් ගත කරන්නේ මේ යල් පැන ගිය යුගයේ, යල් පැන ගිය ව්‍යවස්ථාවක් තුල. අපිට මතකයි දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසුව, ඒ ජයග්‍රහණයෙන් පසුව ඒ ජයග්‍රාහී රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්තියක් සම්මත කරගත්තා. ඒ ජයග්‍රාහී රටවල් වල, ඒ බලවත් රටවල් වල මානව අයිතිවාසිකම් පිළිබඳ ඒ අය දරපු අර්ථකථනය හරහා. හැබැයි ගරු කථානායකතුමනි, 1950 ගණන් වල, 60 ගණන් වල ඔය මානව අයිතිවාසිකම් ගැන කතා කරපු ඔය බලවත් රටවල්, ඒ අයගේ අධිරාජ්‍යයට යටත් වෙලා හිටපු ඒ රටවල් ක්‍රමක්‍රමයෙන් නිදහස ලබනකොට ඒ අය නිර්මාණය වුණා නොමැති රටවල් සංවිධානය හැටියට. NAM කියලා කිව්වේ, Non Aligned Movement. තවත් සමහරෙක් සඳහන් කළා Group of 77 කියලා, 77 කණ්ඩායම කියලා. දැන් ඒ අය කිව්වා මානව අයිතිවාසිකම් කියන්නේ සිවිල් අයිතියයි දේශපාලන අයිතියයි පමණක් නොවේ, අපිට තියෙනවා ආර්ථික අයිතිය, අපිට තිබෙනවා සමාජීය අයිතිය, බඩගින්නෙන් තොර ජීවිතයක්, සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතයක්, ශක්ති සම්පන්න පොරවැසි පරපුරක් බිහි කිරීම සඳහා ඒ අයිතිය ඒ පත්වෙන හැම රජයක්ම ඒ මානව අයිතියත් සුරක්ෂා කරන්නට ඕනේ කියලා economic and social rights covenant කියලා ඒ 60 ගණන් වල 50 ගණන් වල මං හිතන්නේ 60 ගණන් වල අගභාගේ ඒකත් ඇතුල් වුණා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට UN charter එකට දැන් UN charter එක ගිහිල්ලා තියෙනවා 60 ගණන් වල ඉස්සරහට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ අපේ රටේ ජනතාවට සමාජීය සහ ආර්ථික අයිතීන් වෙනුවෙන් අධිකරණයට ගිහිල්ලා අභියෝග කරා. දැන් සමහර නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයින් කියන්න පුළුවන් මේ යථාර්ථවාදී කතාවක් නෙවෙයි කරන්නේ. කොහොමද එතකොට ආණ්ඩුවක් කරගෙන යන්නේ? හැමදාම උසාවියේ ඉඳ වෙයි මූලික අයිතිවාසිකම් නඩුවලට පෙනී හිටපිට. මම මේ මතය දරන්නේ නැහැ. මේ 6 පරිච්ඡේදය තුල ගරු කතානායකතුමනි බිහි වෙන හැම රජයකටම නෛතික බැලීමක් ඇති කරන්නට ඕන. තමන් රට පාලනය කරනකොට තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති දියත් කරන්නට ඕන. තම තමන්ගේ ඕනෑපාකම් වලට නෙමෙයි. තමන් නියෝජනය කරන පැලැන්තියක් කණ්ඩායමක් වෙනුවෙන් නෙමෙයි. තමන් කැමති ජන කොට්ටාසයක් වෙනුවෙන් නෙමෙයි. මේ රටේ ලක්ෂ 220කට දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට පුළුවන් නම් රජයක් තුලින් ක්‍රියාත්මක කරන ජනතාවාදී ක්‍රියාවන්වල ඌනතාවයක් තිබෙනවා නම් එතනත් අපි ඒ ඉඩ ප්‍රස්තාව සලසන්නට ඕන. එතකොට හැම ආණ්ඩුවකින්ම යම් යම් විෂමතාවයන් සිදු වෙනවා නම් යම් යම් අඩුපාඩුකම් ඌනතාවයන් සිදු වෙනවා නම් ඒ සියල්ලක්ම මගහරවන්නට අපිට ඒක ශක්තියක් වෙනවා. කුමන පක්ෂයකින් පාලකයෝ පත්තුනත් තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩුකම් අඩුලුහුණුකම් ඒ ආර්ථික සමාජීය ශේෂ්ත්‍රය වෙනුවෙන් අධිකරණයේ අභියෝගයට ලක් කරන්නට පුළුවන් කියන ඒ බිය සහ තැතිගැන්වීම තුළ පාලකයන්ටත් සිද්ධ වෙනවා සොඳුරු පාලකයෝ බවට පත්වන්න, සැදැහැවත් පාලකයෝ බවට පත්වන්න, ජනතාවාදී ජනහිතකාමී දේශහිතයිෂී රාජහිතයිෂී ජනතාහිතයිෂී පාලකයෝ බවට පත් කරන්න. මම කැමති මේ අවස්ථාවේ ඒ කරුණත් ඉදිරිපත් කරමින් මගේ කතාවේ අවසාන කොටසට ප්‍රවේශ වන්න. Honorable Speaker,
කතානායකතුමනි, මගේ අවංක විශ්වාසය වන්නේ මෙම ලැජ්ජා සහගත කාල සීමාව මේ ක්‍රියාකාරී කාලය තුළ ඔබ ඉතාම නිර්භීත සහ ඉතාම විශිෂ්ට ලෙස වැඩ කොට තිබෙනවා, ක්‍රියා කොට තිබෙනවා. ඔබ මේ රටේ ව්‍යවස්ථාව රැක තිබෙනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන මිනිසුන්ගේ අයිතීන් ඔබ ආරක්ෂා කොට තිබෙනවා. ඔබ විශේෂයෙන්ම මේ ඒකාධිපතිවාදයට එරෙහිව නිර්භීතව වැඩ කොට තිබෙනවා. මම ඔබට ගෞරව කරන්න කැමති මේ ආකාරයට මාටින් ලූතර් කිං කියපු දෙයක් ගෙනහැර පාමින් මිනිස්සුකුගේ අවසාන මිනුම වන්නේ ඔබ ඔහු ඇත්තටම පහසු කාලයේ කොහොමද හිටියේ කියන එක නෙවෙයි, ඔහු දුෂ්කර කාලයේ කොහොමද හිටියේ කියන එකයි මිනිස්සුකුගේ විශිෂ්ටත්වය පෙන්වන කාරණේ. මම සහ අප සියල්ලෝම ඔබට ගෞරව කරනවා, ආචාර කරනවා.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අප රට තුළ සිදු වුණු මේ දුර්දාන්ත ක්‍රියාදාමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව සුරක්ෂා කිරීම, රටේ දේශපාලන නිදහස සහ ස්වෛරීත්වය, ජනතා අයිතිය වෙනුවෙන් ඔබතුමා මහා පෞරක් හැටියට ඒ කටයුතු කරපු ආකාරය සදා අමරණීයයි, සැබවින්ම නිර්මලයි. ඒ ක්‍රියාදාමය අති විශිෂ්ටයි, අති ශ්‍රේෂ්ඨයි. අපේ රටේ ඉතිහාස පොතේ මේ කාලවකවානුව පිළිබඳ ලියවෙනකොට ඔබතුමාගේ නම, ඔබතුමාගේ ක්‍රියාකාරීත්වය, ඔබතුමාගේ නාමය ඉතිහාස පොතේ රන්නකුරෙන් ලියවෙනවා නොඅනුමානයි කියන එක මම ප්‍රකාශ කර සිටිනවා. එම නිසා විශේෂයෙන්ම ඔබතුමාට මම උපහාරයක් කරන්නට කැමති මාටින් ලූතර් කිං මැතිතුමා කරපු ප්‍රකාශයක් හරහා මිනිසා මනිනු ලබන අවසන් මිම්ම වණුවේ සුවදායක සහ පහසු අවස්ථාවන්හි ඔහු සිටින ස්ථානය හෝ දරණ ස්ථාවරය මත නොව අභියෝගාත්මක හා මතභේදාත්මක අවස්ථාවන්හි ඔහු සිටින ස්ථානය හා දරණ ස්ථාවරයයි. ගරු කථානායකතුමනි, අද සිදුවෙන ඓතිහාසික ක්‍රියාදාමය තුල ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සභාවේ ඉහළම විශ්වාසය, ඒ වගේම එතුමාට උපරිම සහය තිබෙන බව සනාථ වෙනවා නොඅනුමානයි. එය ස්ථිරයි. හැබැයි ගරු කථානායකතුමනි, එය තහවුරු වෙනවත් සමග එය අපි අදහස් කරනවා අපේ මාතෘභූමියේ නව සංවර්ධන ගමනක ආරම්භයක් හැටියට. ඒ ගමන මේ රටේ සාමාන්‍ය ජනතාව රජ කරවන ගමනක්. මේ රටේ දුකෙන් පෙළෙන ජනතාව සැපතට පත් කරන ගමනක්. නැතිබැරි ඇති හැකි පරතරය ඉවත් කරන ගමනක්. පොඩි මනුස්සයට සහන ලබා දෙන ගමනක්. මේ රටේ නිහඬ බහුතරය අසහනෙන් පීඩනෙන් මුදවා ගන්න ගමනක්. නූපන් දරුවාගේ සිට ජන සමාජයේ සියලුම දෙනා සුරක්ෂා කරන ගමනක්. ප්‍රකෝටිපතියන් සුපෝෂිතයින් බවට පත් කරනවා වෙනුවට දුප්පත් සාමාන්‍ය ගැමි නාගරික ජනතාව සුඛිත මුදිත කරවන ගමන. Honorable Speaker Sir,
කථානායකතුමනි, අද ඓතිහාසික දිනයක්. අද ඉතා වැදගත් දිනයක්. අපේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක්. මේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය විශේෂයෙන්ම ඒකාධිපතිවාදයට අභියෝග කරමින් එය ජයග්‍රහණය කරනවා. අද දින මේ දිනවලදී විශේෂයෙන්ම නිදහස, ඒ වගේම විමුක්තිකාමය ඒකාධිපතිවාදයට එහා ගින් එය ජයග්‍රහණය කරනවා. අද අලුත් ආරම්භයක් අපි ගන්නෙ. දුප්පත් ජනතාවගේ අවශ්‍යතාවයන් ප්‍රමුඛතාවයක් හමුවනවා, ලැබෙනවා. විශේෂයෙන්ම මේ නිහඬ ජනතාව ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් ධෛර්යමත් කරන්න, දිරිමත් කරන්නට අප කටයුතු කරනවා. අපේ රටේ සියලු වර්ගයේ ජනතාවට ඒ අයිතීන් ලබා දෙන්නට කටයුතු කරනවා. අප බලාපොරොත්තු වෙන සියලුම අරමුණු ළඟා කර ගන්නට අප කටයුතු කරනවා. අප දිවි හිමියෙන් කටයුතු කරනවා. ඔබට බොහොම ස්තුතියි. ස්තුතියි ගරු සරිත් ප්‍රේමදාස මහතුමා.
ප්‍රධානිකතුමනි, බොහොම ස්තුතියි. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෙරෙහි විශ්වාසය පළ කරන යෝජනාව මේ අවස්ථාවේදී මම ස්ථීර කරන්නට කැමැති. ගරු කථානායකතුමනි, 1948 අප රට නිදහස ලබා ගත්තා සිට වරින් වර අපේ රට විවිධ දේශපාලන අර්බුදයන්ට මුහුණ දීලා තියෙනවා. මේ කාලය තුල අප රටේ රාජ්‍ය නායකයන් දෙපොලක් ඝාතනය කරා. එවැගේම මටත් තාම මතකයි, කුඩා දරුවෙක් හැටියට 1962 හමුදා කුමන්ත්‍රණය, ඉන්පසුව 1971 1989 දකුණේ තරුණ කැරලි දෙකකට මේ රට මුහුණ දෙන්න සිදු වුණා. ඒ වගේම 1989 සිට අවුරුදු 26ක් තිස්සේ ඒ වගේම මහා විනාශකාරී යුද්ධයකට අපේ රට තල්ලු වුණා. නමුත් අත වශයෙන්ම කියතොත් මේ කාලය පුරාම විවිධාකාරයේ අර්බුද තිබුණත් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රාත්‍රියේදී අපේ රට තල්ලු වුණ අර්බුදයේ තරම් භයානක විවස්ථාදායක අර්බුදයක් මේ රට තුල නිර්මාණය වුණේ නැහැ. මම හිතන්නේ ඉතිහාසයේ විසින් යම්කිසි දවසක ඔක්තෝබර් 26 වෙනිදා ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා හැටියට නම් කරાવી. මොකද මේ රටේ විවස්ථාදායකයා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව විවස්ථා විරෝධීව බලමාරු කිරීමක් කරන්නට උත්සාහ කරා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීත්‍යානුකූල අගමැතිවරයා එවැගේම නීත්‍යානුකූල කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ලෙස අයින් කරලා ඒ තත්ත්වේ නිසා මුළු රටම මේ වෙනකොටත් විනාශයේ දොරකොඩට ඇවිල්ලා තියෙනවා. ඒ සිද්ධිය වෙලත් සති 6ක් වෙනවා. මේ කාලයේදී විශේෂයෙන්ම ඔබතුමා විවස්ථාදායකයේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විශාල දැවැන්ත සටනක් තනියෙන් ඔය පුටුවේ ඉඳගෙන දියත් කරා. මම හිතන්නේ තවත් අවුරුදු 10 ගණනාවක් යනකම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ජනතාව ඔබතුමා ඒ කරපු ඒ සේවය අමතක කරන්නේ. ඒ වගේම පක්ෂය දෙකට කරන්න හැදුවා, අපේම නායකයන්ට අගමැතිකම් දෙන්න හැදුවා, ඔබතුමාට අගමැතිකම් දෙන්න හැදුවා, සජිත් ප්‍රේමදාස මහත්තුමාට අගමැතිකම් දෙන්න හැදුවා, අපේ මැති ඇමතිවරුන්ට කෝටි ගණන් දෙන්න හැදුවත් අද මුළු පක්ෂයම එකමෙන් මෙතෙන්ට එක්රැස් වෙලා අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගැන විශ්වාසය අපි පළ කරන්නත්, ඊටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදය සහ විවස්ථානුකූල පාලනයක් ගැනත් අපේ විශ්වාසය පළ කරන්නයි. මම දැක්කා අපේ ජනාධිපතිතුමා, අපේ කියන්න පුළුවන් තාමත්, මොකද අපි තමයි ඡන්දය අරන් දුන්නේ. මටත් අපේ කියන්න පුළුවන්, මොකද දකුණෙන්ම මම එතුමාට දිනවල දුන්නේ මාතර විතරයි, මාතර ආසනයක් දිනාගත්තා. නමුත් අපේ ජනාධිපතිතුමා මම දැක්කා ඔහුගේ සම්මේලනයට ගිහිල්ලා 4 වෙනිදා කියනවා මේ ආණ්ඩුවක් නැති එක සාමාන්‍ය දෙයක්ලු. ආණ්ඩුවක් මේ ලංකාවට ආණ්ඩුවක් නැති එක අලුත් දෙයක් වුණාට ලෝකේ තවත් රටවල් තියෙනවලු ආණ්ඩු නැතුව. උදාහරණයක් හැටියට එතුමා පෙන්වුවේ ජර්මනිය. ජර්මනිය ආණ්ඩුවක් නැතුව මාස ගාණක් තිබුණලු. මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මොකද පසුගිය 2017 ගරුකතානායකතුමනි මහා මැතිවරණයක් ජර්මනියේ තිබුණා. ජර්මනියේ මහා මැතිවරණයෙන් පස්සේ කිසිම පක්ෂයකට බහුතරයක් තිබුණේ නැහැ. අනේ නිසා මේ අය මාස ගණනාවක් තිස්සේ බහුතරය ලබා ගැනීම සඳහා විවිධ පක්ෂ අතර සාකච්ඡා තිබුණේ කැත්ත මිත්‍රෝනි ගරු කතානායකතුමනි. නමුත් ඒ හැම මොහොතේදීම ආණ්ඩුවක් තිබුණා. මොකද 2018 මාර්තු මාසේ ඒ අලුත් හවුල් ආණ්ඩුව දිවුරුම් දෙනකොට දෙනකන් ඇන්ජලා මර්කල් සහ කැබිනට් මණ්ඩලය දිගින් දිගටම ඒ රටේ හිඩසක් නැතුව පවත්වාගෙන ආවා. අද ස්වීඩනයේ වගේ තත්ත්වයක් තියෙනවා. ස්වීඩනයේ තාමත් මහා මැතිවරණයෙන් පස්සේ ස්ථාවර රජයක් නැති වුණත් හිටපු අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තාමත් ඒ රට පාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි, අපේ ජනාධිපතිතුමා දන්නේ නැතුව දන්නේ බොහෝ රටවල, විශේෂයෙන්ම එතුමාම කතා කරපු ජර්මනියේ තවත් විවස්ථාවෙන්ම තියෙනවා. ඒ කියන්නේ රටට විනාඩියකටවත් නායකයෙක් නැතුව නොසිටින්නට යම්කිසි විදියකට ජර්මන් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් ඒ විශ්වාසභංග යෝජනාවේ තියෙන්න ඕනේ විශ්වාසයේ භංගය පෙරදුනොත් ඒ වෙනුවට එන නායකයාගේ නමත්. ඒකට කියන්නේ සිලෙක්ටිව් නෝ කොන්ෆිඩෙන්ස් මෝෂන් කියන ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒකෙන් පිළිගන්නවා කිසිම රටකට ඇත්ත වශයෙන්ම දවසක් නෙමෙයි පැයක්වත් ආණ්ඩුවක් නැතුව නොතුබිය යුතුයි කියලා. මොකද පැයක් දෙකක් නෙමෙයි මේ වෙනකොට සති හයක් තිස්සේ ආණ්ඩුවක් නොමැතිවීමේ පළවිකාප දැන්ටමත් අපිට පේන්නට පටන් අරගෙන තියෙනවා. බලහත්කාරයෙන් නීත්‍යානුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පළවා හැර කැලෑ නීති යටතේ නව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ගත්ත නීච ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කරා. අධිකරණයනුත් තහනම් නියෝගයක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. මේ නීත්‍යානුකූල නොවන අන්දමට මේ රටේ බලයෙන් පහකරේ 2015 රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා හැටියට මෛත්‍රීපාල සිනිසේන ජනාධිපතිවරත් එක්කම ජනවරමක් ලබා ගත්තයින් පස්සේ. අපිට මතකයි මෙතන ඉන්න හැම කෙනෙකුටම මතකයි අපි පෝස්ටර් ගැහුවේ ගමක් ගාන්නේ මෛත්‍රී ජනපති කරමු රනිල් අගමැති කරමු කියලා. මෙන්න මේ සටන් පාඨයට තමයි 163ක ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කරේ. ජනවාරි 8 වෙනිදා ඡන්දයෙන් පස්සේ අපි මේ පාර්ලිමේන්තුවට එනකොට ඇත්ත එක්සත් ජාතික පක්ෂයට මං හිතන්නේ මන්ත්‍රීවරු 48යි හිටියේ. කතානායක හැටියට හිටියේ රාජපක්ෂ පවුල කෙනෙක් චමල් රාජපක්ෂ. නමුත් මේ කාලය තුලදී අපිට 3-48ක් තිබුණත් හැම පනතකින්ම අපිට 3-2 වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඒ හැම පනතකින්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට මේ පාර්ලිමේන්තුවේදී විශ්වාසය පළ කරා. උදාහරණයක් ඇටියට ගත්තොත් පෙබරවාරි මාසේ 7 වෙනිදා 2015 අපේ රවි කණ්ණානායක මුදල් ඇමතිවරයා අර මිනි බජට් එක ගෙනාවා පත්වල මාසයකට වඩා අඩු කාලයකින්. සහන රාශියක් ධනතාවර දුන්නා ඒ බජට් එකේදී. ඒ බජට් එක කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පළවෙනි බජට් එක. ඒ බජට් එකේදී ඡන්ද 164ක් 3-2කටත් වඩා ඡන්ද 14ක් වැඩියෙන් ඡන්දය පාවිච්චි කරා. ඒ වගේම අප්‍රේල් මාසයේ වෙනකොට 2015 අපි පාර්ලිමේන්තුවට 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරා. ඒ ඡන්දයේදී ඡන්ද 215ක් 19 වෙනි සංශෝධනය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ අය ඡන්දය පාවිච්චි කරා විතරක් නෙමෙයි, අර පැත්තේ හිටපු බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඇමති මණ්ඩලයේ ඇමතිකම් බාරගත්තා. ඒ විතරක් නෙමෙයි, මෙන්න මේ විදිහට දිගින් දිගටම අපිට ස්ථාවර ශක්තිමත් රජයක් තිබුණා. අන්තිමට අපිට මතකයි මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයේ යෝජනාවකුත් ගෙනාවා. ඒකත් තමන්නේ. මොකද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන නීත්‍යානුකූල ක්‍රමයක් අගමැතිවරයාව අයින් කරගන්න, ඒක ඉහලින්ම නූල් සූත්‍ර දාලා මෙතනට ඉදිරිපත් කරා. නමුත් ඒ විශ්වාස භංගයත් ඇත්ත වශයෙන්ම පක්ෂව ඡන්ද ලැබුණේ 76යි, විපක්ෂව එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙනුවෙන් ඡන්ද 122ක් ලබාගෙන අපි ඒ විශ්වාස භංගයත් පරාජයට පත් කරා. මෙන්න මේ විදිහට අපි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඉඳලා 2018 කළු සිකුරාදා ඔක්තෝබර් 26 දක්වා, ඒ දින 1237 දක්වා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පුළුවන් වුණ ආණ්ඩුව ඉතාමත්ම ශක්තිමත්ව ස්ථාවරව පවත්වාගෙන යන්නට. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා රාජපක්ෂලාගේ පවුල් පාලනය පමණක් නොවේ, ඔවුන්ගේ මැර බලය මුදල් බලය පමණක් නොව බලහත්කාරී මැතිවරණ යාන්ත්‍රණයද පරාජයට පත් කරමින් ආරම්භ කළ ගමන අභියෝග රාශියක් මැද වුවද රටට ජයග්‍රහණ රැසක් අත්කර දෙමින් ඉදිරියට ගෙන යාමට හැකි වුණා. ඇත්ත වශයෙන්ම ඒ ගැන මම දීර්ඝ වශයෙන් කතා නොකරත් ජනවාරි 2015 ඉඳලා ඔක්තෝබර් 2018 දක්වා මේ රටේ යහපාලනය තව තවත් ශක්තිමත් කරන්න, ස්ථාවර කරන්නට, ඒ වගේම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඇතුළ සංහිඳියාව ඇති කරන්නට කටයුතු කරන්නට, ඒ වගේම මේ රටේ ජනතාවගේ මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට අපි විවිධාකාරයේ නීති රීති සහ අලුත් යෝජනා අපි ලබා දුන්නා. ඒ සම්පූර්ණ ලයිස්තුව මොකද මම දැක්කා ජනාධිපතිතුමා කියලා තිබුණා මේ ආණ්ඩුව පටන් ගත්තයින් පස්සේ අපි යහපාලනයේ මූලධර්ම වලින් ඈත් වෙන්නට පටන් ගත්තයි කියලා. ඈත් වුණා නම් ඈත්ුනේ අපි නෙමෙයි, ඈත්ුනේ වෙන අය. අපි ඈත් වෙනවා වෙනුවට අභ්‍යන්තරව රජය තුල සටන් කළා, විශේෂයෙන්ම උතුරේ ජනතාව වෙනුවෙන්, විශේෂයෙන්ම මේ රටේ වාර්ගික සමගිය වෙනුවෙන්, ඒ වගේම මේ රටේ රට තුල ජාත්‍යන්තර පරීක්ෂණයක් වැළැක්වීමට පවා ගත්ත ක්‍රියාමාර්ග ඇත්ත වශයෙන්ම ලේඛනයක්. ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී මේ සභාවේ සභාගත කරන්න කැමති ඒකේ මේ අවුරුදු 3 මාසේ අප විසින් ක්‍රියාවට නම් වූ සෑම පියවරක්, ලොකු කුඩා සෑම පියවරක්ම මෙතනට තියෙනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර කොන්වෙච්ච ලංකාවක් අපි බාරගත්තේ, මේ ගෝත්‍රික නායකයෝ එක්කෙනෙක් දෙන්නෙක් ආවා. එහෙම නැතුව කවුරුවත් ලංකාවට ආවෙත් නැහැ, ලංකාවේ ආයත යන්න තිබුණෙත් නැහැ. නමුත් විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති රාමුව නිසා, මම නම් කියන්නේ අපේ විදේශ ප්‍රතිපත්තිය නිසා, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ වග පෙන්වීම යටතේ අපිට ලෝකය දිනාගන්න බොහොම පහසු වුණා. GSP+ පහනය සමහරු කියනවා තමන්ග දිදාගත්තේ කියලා. එයා දැනගෙන හිටියවත් නැහැ කොයිතරම් මහන්සි වුණාද අගමැතිතුමත් එදා විදේශ අමතිවරයක් හැටියට. මම අපි මේ රටේ ධීවරයන්ට නැතිවෙච්ච ධීවර තහංචි යුරෝපයෙන් අයින් කරගත්තේ වෙන කවුරුවත් නෙමෙයි අගමැතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීමයි කියන එක මම එදා එවකට හිටපු විදේශ ඇමතිවරයා හැටියට හොඳට දන්නවා. මට තාම මතකයි අපි ජපානයේ G7 සමුළුවට ගියා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට ඒ සමුළුවට ආරාධනාවක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඒ සමුළුව මට ජීවිතයේ තියෙන තාක්කල් මතකයි බොහොම ආඩම්බරයක් හිතෙනවා. මොකද ඒ සමුළුවේදී අපේ ජනාධිපතිතුමා වේලාසනින් ගිහිල්ලා ඒ සාකච්ඡා කාමරේ වාඩි වෙලා හිටියා. ඒ ආරම්භ කරන්න යනකොට ඒ කාමරයට පැමිණිපු සියලුම ලෝකයේ හිටපු ප්‍රබලම රාජනායකයන් හත් දෙනා සිරිසේන ජනාධිපතිවරයා ළඟට ඇවිදගෙන ඇවිල්ලා අතින් අත දීලා තමයි තමන්ගේ ආසනයට ගිහිල්ලා වාඩි වුණේ. නමුත් මෙතනදී අපි වරද්ද ගන්න හොඳ නැහැ. ඒ අය අතින් අත දුන්නේ සිරිසේන ජනාධිපතිතුමාට නෙමෙයි, ශ්‍රී ලංකාවේ යහපාලනයට. ඒ හැම කෙනෙක්ම බැරක් ඔබාමා, ඇන්ජලා මර්කල්, ඩේවිඩ් කැමරන්, ජස්ටින් ට්‍රූඩෝ, මේ හැම කෙනෙක්ම අත දුන්නේ පුද්ගලයෙකුට නෙමෙයි. එදා බැරක් ඔබාමා ලංකාවට කිව්වේ ගුඩ් නිවුස් කන්ට්‍රි කියලා. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත්ව පිහිටවල තියෙන රට කියලා. අනේ ඒ නිසා තමයි අපිට ඒ හරහා සහන රාශියක් ලබා ගන්න පුළුවන් වුණේ. මං කියපු විදිහට GSP+ සහනය වැනි දේවල්. මොකද එතෙක් අපි ලෝකයේ මාධ්‍ය මර්ධනයෙන් පස්වෙනි තැනට තිබුණ රට, යලි වතාවක් ඉතාමත්ම නිදහස් මාධ්‍යයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක් ඇටියට ලෝකයේ පිළිගන්නට සිද්ධ වුණා. 2013 ඇත්ත වශයෙන්ම මම ඉතා කෙටියෙන් හෝ අපි භාරගත රට ගැනත් මතක් කරන්න ඕනේ. 2013 වර්ෂයේ රජයේ ආදායම මිලියන 1132ක් වූ අතර ණය වාරික ගෙවීම එම වසරේදී රුපියල් බිලියන 1163යි. අපේ ආදායමට වඩා ණය ගෙවන්න තියෙන තත්ත්වයක තමයි අපි රට බාරගත්තේ. රාජ්‍ය ණයවලින් සිදුකළ මහා පරිමාණ ඉදිකිරීම නිසා පුද්ගලික අංශයේ ආයෝජන වර්ජනය අඩාල වූ අතර 2013 වෙනි විට විදේශ ජංගම ගිණුමේ 3.4%ක හිඟයක් පැවතුණා. එවැගේම අයවැය හිඟය දල දේශීය නිෂ්පාදනයෙන් 55.4% වුණා. මේ දිවිත්ත හිඟය නිසාත් ඍජු විදේශ ආයෝජනය අඩුවීම නිසාත් අසාර්ථක ආර්ථිකය අඩපණ වෙලා තිබුණි. අපනයන අංශය කඩා වැටීමෙන් සිදුවෙමින් පැවති අතර 2015 පසුව අපේ රජයට ඒ සඳහා මැද ඇත්වීමට සිදු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ මලික් සමර වික්‍රම ඇමතිතුමා දන්නවා 2017 වර්ෂයේ ලංකාවට වැඩිම අපනයන සිදුකර වර්ෂය හැටියට සඳහන් වෙනවා. 2014 වෙනුවට රාජ්‍ය ආදායම් ශීඝ්‍රයෙන් අඩුය. දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයෙන් 11.5% තිබූ අතර කලාපයේ රටවල් අතරින් අද්දුම රාජ්‍ය ආදායමක් ඇති රට බවට ලංකාව පත්වෙලා තිබුණා. එහෙත් 2018 වන විට අපිට රාජ්‍ය ආදායම 15.6%කින් වැඩි කරන්නට හැකි වුණා. 2019 ජනවාරි 10 වෙනකොට මේකයි එදත් මම පාර්ලිමේන්තුවේ එක්වේ භයානකම තත්ත්වය ගරු කතානායකතුමනි, අපිට රාජපක්ෂ යුගයේ ණයක් ගෙවන්න තියෙනවා. රුපියල් ඩොලර් බිලියනයක ණයක් ජනවාරි මාසයේ 10 වෙනිදා ගෙවන්න වෙනවා. මේ ණය ගෙවන්න නම් අපිට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තුව අනුමැතිය ගන්නට නම් මේ රට තුල නීත්‍යානුකූල ආණ්ඩුවක් තියෙන්න ඕනේ, නීත්‍යානුකූල අගමැතිවරයෙක් ඉන්න ඕනේ, නීත්‍යානුකූල ඇමති මණ්ඩලයක් ඉන්න ඕනේ. එසේ නැති වුණොත් ඇත්ත වශයෙන්ම අද තුර්කිය, ආර්ජන්ටීනාව, ග්‍රීසිය වැනි තත්ත්වයක් ඇතිවෙන එක නවත්තන්න බෑ. මේ මම මේ කුමන්ත්‍රණය සිදුවෙච්ච දවස ඉඳන්ම කියන දේ. මේ අද වෙනකොට මේවා ඇති කරපු ඒ කුමන්ත්‍රණකාරී කල්ලියේම කෙනෙක් නිවාඩ් කබ්‍රාල් අදපත්තරේ කියනවා, දේශපාලන අර්බුදය දීර්ඝ වුවොත් ආර්ථිකයේ දැවැන්ත පරිහානියක්. මෙන්න මේකයි ඇත්ත තත්ත්වේ. මේ අය මාසයක් ඇතුළත වසර තුනක් තිස්සේ අපි මේ රජය මේ රට ගොඩනගන්නට ගත්වා වූ ක්‍රියාමාර්ග හැම එකක්ම ආපස්සට හරවලා තියෙනවා. බොරු පොරොන්දු දෙනවා, ජනතාව නොමග යවනවා. ළඟදී කියනවා කෘෂිකාර්මයේ ගොවි මහතුරුන්ට මේ ටැක්ස් සහන, බදු සහන දෙනවයි කියලා. ගරු කතානායකතුමනි, මේ රටේ ගොවීන්ගෙන් ගොවි ශ්‍රේෂ්ඨයට අදාළ ආදායම් ලැබෙන්නේ 0.3% විතරයි. එහෙමනම් මේ කියන ආදායම් බදු සහන ලබා දෙන්නේ ජනාධිපතිවරයාගේ සහෝදරයා ඩඩ්ලි මහතා ඇතුළු ඒ කණ්ඩායමටයි කියලත් මම මේ අවස්ථාවේදී පැහැදිලිවම කියන්න ඕනේ. මෙන්න මේ විදිහට අද එක පැත්තකින් අපි ඉදිරියට යන මොහොතක මේ අර්බුදය ඇති වෙලා, අතවසෙම ඒ අර්බුදය නිසා දැන් තවත් තත්වයන් රාශියකට අපි මුහුණ දෙනවා. මං කියපු විදිහට නීත්‍යානුකූල රජයක් නොමැති වීම නිසා ජනවාරි 10 වෙනිදා වෙනකොට රුපියල් ඩොලර් බිලියන 1000 ගෙවීම ගැන අපි සොයන්න ඕනේ. ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. නීත්‍යානුකූල රජයක් නොමැති නිසා දෙසැම්බර් මාසේ 31 වෙනිදායින් පස්සේ මේ රටේ පඩි නඩි පඩි ගෙවන්න, පෙන්ෂන් ගෙවන්න, සමෘද්ධි ගෙවන්න ක්‍රමයක් නැහැ. විශේෂයෙන්ම 148 වගන්තිය යටතේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාර්ලිමේන්තුව පිළිබඳ පාලනය පාර්ලිමේන්තුව සතුව තියෙනවා. නමුත් මේ වෙනකන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිළිගන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටවලා නැහැ. මේ වෙනකන් මාස එකහමාරක් ගිහිල්ලත් පාර්ලිමේන්තුවට පිළිගන්න පුළුවන් අගමැතිවරයෙක් පත් කළා නැහැ. අනේ එහෙමනම් ගරු කතානායකතුමනි, වහාම පාර්ලිමේන්තුවට පිළිගන්න පුළුවන් අගමැතිවරයා පත් කරන්න ඕනේ. ඒ අගමැතිවරයා කවුද කියලා අද නිසැකවම අපි මුළු ලෝකයටම පෙන්වලා තියෙනවා. අනේ එහෙමනම් ඒ තුලින් වහාම අලුත් කැබිනට් මණ්ඩලයක් පිහිටවලා ඒ හරහා මේ නත්තලට යන්න ඉස්සෙල්ලා අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුව තුල වෝට් ඔන් අකවුන්ට් බජට් එකක් ඊළඟ වසරේ අඩුම ගානේ පළවෙනි මාස දෙකටවත් පිහිටවගෙන ඉන්පසුව 2019 අයවැය අපිට 2019 මුල් භාගයේදී ගෙනෙන්නට පුළුවන්. මේ නිසා තව දුරටත් අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ මේ තත්වය ව්‍යාකූල වෙන්නට නොදී අද මේ මුළු පාර්ලිමේන්තුවේම බහුතරය සංඛ්‍යාවෙන්ම පෙන්වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද හවස් වෙනකොට මේ රටේ අගමැතිවරයා වශයෙන් පත් කරන්නයි කියන ඉල්ලීම ඔබතුමා මේ සැසිවාරයෙන් පස්සේ ජනාධිපතිවරයාට දැනුම් දෙයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ තියෙන තත්ත්වය යටතේ ඉතාමත්ම බැරෑරුම් කාලයක් ඉදිරියේ තියෙන, ඉතාමත්ම බැරෑරුම් ආර්ථිකයක්, ඉතාම බැරෑරුම් ජාත්‍යන්තර පරිසරයක් තියෙනකොට ඒට මූණ දෙන්න පුළුවන් අත්දැකීම් තියෙන, පළපුරුද්ද තියෙන එකම නායකයා හැටියට මම දකින්නේ රනිල් වික්‍රමසිංහ මහතා. අනේ එහෙමනම් තව දුරටත් මේ රට පාවා දෙන්නේ නැතුව මෙතෙක් වෙච්ච වැරදි නිවැරදි කළා අපි රටක් හැටියට ඉදිරියට යමුයි කියලා යෝජනා කරමින් නැවත වතාවක් මෙම මුළු පාර්ලිමේන්තුවම සියලු දෙනාම මේ විශ්වාස පළ කරන යෝජනාවට ඡන්ද ලබා දෙන්නේ කියලා ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
තුටිගරු මංගල සමරීර මෙත්තමනි, ඊළඟට ඔනරබල් මහවැලි සේනාධිරාජ.
මික නන්දි
ස්තුති කතානායකතුමනි.
මට කාලය ලබා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මම කුඩා ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නට කැමති ගරු කතානායකතුමනි.
ITAK desires to make a short statement.
ITAK පක්ෂය දෙමළ ජාතික සංධානය වෙනුවෙන් කෙටි ප්‍රකාශය කරන්නට පුළුවන්. මම සමාජිකයෙක් වශයෙන් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මම 2018 නොවැම්බර් 29 වෙනිදා ලිපියක් අපේ පක්ෂයේ සමාජිකයන් 14 දෙනෙක් අත්සන් කරලා මෛත්‍රීපාල සිරිසේනා ජනාධිපතිතුමාට යවන්න ලැබුවා. මම ඉල්ලා සිටිනවා මේ ලිපිය හැන්සඩ් වර්තාවේ මගේ කතාවට පසුව පළ කරන ලෙස. එම ලිපියේ ITAK ස්ථාවරය භාෂා තුනකින් පළ කරලා තිනවා. එහි පැහැදිලිව කියලා තිනවා අපි රජයේ කොටසක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයේ කටයුතු කරනයි කියලා. ඒ ලිපියේ අපේ ස්ථාවරය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරලා තිනවා. ඉතින් එම ලිපිය ගරු කතානායකතුමනි දෙමළෙන් සිංහලෙන් සහ ඉංග්‍රීසි යන භාෂාවලින් තිනවා. එමනිසා හැන්සඩ් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මෙම ලිපිය පිටපත් වුනම පළ කරන මෙන් ඉල්ලා සිටින්න කරන්නයි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
නැති රජා.
ස්තුතියි මාවේ සේතන රජුගේ ආජාමෙතුමනි.
සානාගමෙතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා විශ්වාස පළ කිරීමේ යෝජනාව. මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි, පහුගිය අප්‍රේල් මාසේ 4 වෙනිදා පැවැත්ුණා ඔහු අග්‍රාමාත්‍ය ධූරේ දරනකොට ඒ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගය. ඒ විශ්වාස භංගයේදී ගරු කතානායකතුමනි, එම විශ්වාස භංගයට සහය දෙමි. ඔහුගේ අවුරුදු 3කට අධික අග්‍රාමාත්‍ය කාලය තුල කරන ලද කාර්යයන් සහ ඔහුගේ මැදිහත් වීමේ තිබෙන ඍණාත්මක ප්‍රතිඵල අපි ඉතාමත් හොඳින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ විශ්වාස භංගයට සහය පළ කරමු. අද ඒකේ පරස්පර යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා, විශ්වාසය පළ කිරීමේ යෝජනාව. ගරු කතානායකතුමනි, විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙදිත් අපිට කියන්න තිබෙන්නේ පහුගිය අප්‍රේල් මාසයේ 4 වෙනිදා විශ්වාස භංගයේදී අපි ඉදිරිපත් කරන කල්ලාද කරුණු කිසිවක් අඩු නැතුව තවදුරටත් වළංගු බව පමණයි. ඒ මොකද ගරු කතානායකතුමනි, එදත් අපි පෙන්වා දෙනු ලැබුවා ආණ්ඩුවක පැවැත්ම, ආණ්ඩුවක අනාගතය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මතම නොවන බව. එම ආණ්ඩුව තමන්ගේ ආණ්ඩු භාවිතාවන් නැතුලේ අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයෙක් ලෙස, කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු ආණ්ඩුවක් ලෙස මොනතරම් ප්‍රමාණයකට ආණ්ඩු පාලනය හරහා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන්ද කියන එක තමයි වැදගත්ම සාධකය. හැබැයි පහුගිය අවුරුදු 3 ඇතුළත ආණ්ඩුවට එරෙහිව ඡන්ද විමසන අවස්ථා ගණනාවකදී, අයවැය ලේඛනයේදී, විශ්වාස භංගයේදී සහ තවත් අවස්ථාවලදී ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් තමන්ගේ ස්ථාවරත්වය පෙන්වලා තිබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි වලින් මොනතරම් විශ්වාසයක් දිනාගෙන තිබුණත් අපි තා හොඳින් තේරුම් ගන්න ඕන ජනතාවගේ නම් විශ්වාසය භංග වී ඇති බව. ඒ මොකද ගරු කතානායකතුමනි, මෙම පාලනයේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ මෑත කාලේ ගත්තොත් ජනවාරි මාසේ 8 වෙනිදා. ඒ ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාව සුවිශේෂී බලාපොරොත්තු සහිත ජනවරමක් ලබා දුන්නා. මීට පෙරත් මේ පාර්ලිමේන්තුවේ අපි පවසා තිබෙනවා එම ජනවරමේ සංයුතිය. ගරු කථානායකතුමනි මීට පෙර ආණ්ඩු පිහිටවීමේදී ඒ ජනවර්මයේ ප්‍රබලතම සංගීතය නියෝජනය කරේ ඒ පක්ෂයේ මතය. 1977 දී වේවා 1994 දී වේවා මේ අපේ රටේ ආණ්ඩු පෙරලිවලදී එම ආණ්ඩුව පිහිටවා ගැනීම සඳහා ලබා දෙන ජනවර්මී වැඩිම පංගුවක් නියෝජනය කරනවා ඒ පක්ෂයේ සමාජිකයා ඒ පක්ෂයේ මතය. හැබැයි ජනවාරි මාසේ 8 වෙනිදා ආණ්ඩුවේ විශේෂත්වයක් තිබුණා. ජනවාරි මාසේ 8 වෙනිදා ගොඩ පළවාරණද පාලනයට එරෙහිව ගොඩනගන ලද නව පාලනයේ ජනවරම තිබුණේ යම් තනි පක්ෂයක බුක්තියකට ලියන ලද ජනවරමක් නොවේ. ඒ ජනවරමේ සංගීතය විශාල ජනතා අපේක්ෂාවන් නියෝජනය කරපු සංගීතයක් තිබුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව, ඒ වගේම ගරු කථානායකතුමනි මිනිසුන්ගේ නිදහස පිළිබඳව, ආර්ථික සංවර්ධන පිළිබඳව, වංචා දූෂණ වලට එරෙහිවීම පිළිබඳව, වංචා දූෂණ නොකිරීම පිළිබඳව, සහ අපේ රටේ සිද්ධ වුණු ඝාතනයන්, ඒවට ඝාතනයන්ට එරෙහිවීම සහ එවැනි ඝාතනයන් වැළැක්වීම සහ එම ඝාතකයන්ට දඬුවම් දීම පිළිබඳව විශාල දේශපාලන කරුණු ඉදිරියට ආපු අවස්ථාවක් තමයි ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරම. හැබැයි කියන්න කනගාටු ගරු කථානායකතුමනි, ඒ මුළු ක්‍රියාවලියම ජනතාවගේ එම පොදු අපේක්ෂාවන් යටපත් කරමින් එක්කෝ පක්ෂක කීප දෙනෙක්ගේ එක්කෝ පක්ෂක තනි අධිකාරීත්වයේ වමනාවන් මත තමයි ඒ පාලනය දිගහැරමින් තිබුණේ. දැන් ගරු මංගල සමරවීර ගරු මන්ත්‍රීතුමා මම හිතන්නේ අවුරුදු 3 මාසේ ක්‍රියාපටිපාටි පිළිබඳව ලියවිල්ලක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මම කියෙව්වේ නැහැ. හැබැයි මම දන්නවා ඕකේ අඩංගු වෙලා තිබෙන්නේ මොනවද කියන එක පිළිබඳව මට දලාදාසක් තිබෙනවා. හැබැයි අඩංගු වී තිබු බොහෝ කරුණු ඕකේ ලියවිලා නැති බව අපි දන්නවා. ඕක ලියන්න ඕන බොහෝ කරුණු ඕක ලියලා නැහැ. මම හිතනවා මොකද එතුමා ඒක ලියන්නේ ඒක ලියයි කවදා හරි අපි. ඒ නිසා ගරු කථානායකතුමනි ඒ නිසා එතරම් එක තියෙන්නේ. ඒ නිසා ඒ නොලියවුණු කරුණු පිළිබඳ ලියපු කරුණු නෙවෙයි ලියන්න අපේක්ෂා කරන කරුණු කියන්නේ නෙවෙයි තමුන්වන්සල අවධානය යොමු කර යුතු තිබුණේ. තමුන්වන්සල අවධානය යොමු කළ යුතු තිබුණේ ඒ පොතට ඇතුළත් කරන්න බැරි වෙච්ච කරුණු කොච්චර තිබෙනවද? ඒ කරුණු වල වගකීම් කවුද? ඒ කරුණු ඒ විදිහට සිද්ධ වෙන්න දීමින් එක්ක නිහඬව අනුමත කිරීමෙන් එක්ක අතෝසව අනුමත කිරීමෙන් එක්ක නොදැක්කාසා සිටීමෙන් මුළු ආණ්ඩුව මේකට වගකීම් යුතු තිබෙනවා. ඒ නිසා ඒ පොතේ අඩංගු නොවිච්ච කරුණු පිළිබඳව තමයි මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මගේ වගකීම තිබෙන්නේ. ආණ්ඩුවක් කරනකොට ගරු කථානායකතුමනි ඔක්කොම නිසේද දේවල් කරන්න බෑ. එහෙනම් පහුවදා යනවා. ආණ්ඩුවක් කරනකොට යම් යම් සාධනීය දේවල් කරන්න ඕන. ඒක ආණ්ඩුවක මූලික වගකීම. හැබැයි ආණ්ඩුවක සාධනීය දේවල් කරන වගකීම වගේම නිසේදනීය දේවල් නොකර සිටීමේ වගකීමක් තිබෙනවා. එහෙනම් සාධනීය දේ කිරීමෙන් ඒ ඉතිහාසය සාධාරණ වෙන්නේ නැහැ. ඉතිහාසය සාධාරණ වෙන්නේ නිසේධ කළ යුතු දේ කිරීම. නොකරි නැද්ද? කරා. ගරු කථානායකතුමනි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ වෙන කුමන්ත්‍රණයක් එනකොට ඒ කුමන්ත්‍රණයක් මේ ආකාරයෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය වෙන සමාජ පසුබිමත් අපි තේරුම් ගත යුතු තිබෙනවා. ඒක අපිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ ක්‍රියාදාමයක්, මහින්ද රාජපක්ෂ මහත්මයා යලි බලය ලබා ගැනීම තිබෙනු වමනාවක් කියන තැනට ලඝු කරොත් වැරදි. ලඝු කරතර ඒකේ තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ගේම දේශපාලන වමනාවක් වෙනුවෙන් ඒ ක්‍රියාවලියට පය තිබු බව අපි දන්නවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේම වමනාවන් මත එම ක්‍රියාවලිය කොටස් කරවෙක වූ බව දන්නවා අපි. හැබැයි අපි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා එම දේශපාලන කුමන්ත්‍රණේ අපිට මතුපිට කරලියේ නළුවන් දෙදෙනා බවට පත් වුණාට ඒ දෙදෙනාට එම රංගනය කරන්න පුළුවන් වේදිකාව කුමක්ද? ඒක තේරුම් ගත යුතු නාණ්ඩු. කවුද ඒ වේදිකාව? ප්‍රධාන රංගන ශිල්පීන් දෙදෙනාට එරෙහිව ලොකු මතයක් හදලා තිබෙනවා. ඒකට අපි දායක වෙලා තිබෙනවා. සමාජයේ ගොඩනැගිලා තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මහින්ද රාජපක්ෂ මහත්මයාත් විසින් කුමන්ත්‍රණ කාර්යස බලය පැහැර ගැනීම සඳහා කරලද රංගනය පිළිබඳ විවාදයක් විවේචනයක් තිබෙනවා. හැබැයි එවැනි රංගනයක් කිරීම සඳහා අවශ්‍ය වෙන වේදිකා හැඩතල පසුබිම නිර්මාණය කරේ කුමක්ද? ගරු කථානායකතුනි එවැනි
කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පැහැර ගැනීම ක්‍රියාවලියකට අත තියන්නේ නිකම්ම නොවන බව අපි තේරුම් ගත යුතු තිබෙනවා. මා කිසිසේත්ම එම ක්‍රියාවලිය සාධාරණ කිරීමක් නෙවෙයි මේ කරන්න හදන්නේ. එම ක්‍රියාවලිය කුමන තත්වයක් මත හෝ සිදු නොවිය යුතු සිදු නොකළ යුතු ක්‍රියාවලිය. හැබැයි අපි තේරුම් ගත යුතු තිබෙන එවැනි ගරු කතානායකතුමන අපේ රටේ ජනාධිපතිවරේ ආණ්ඩුවක් කළව තමට ප්‍රතිපක්ෂ අපේක්ෂකය ඔහු අග්‍රාමාත්‍ය ධූරේ වාඩි කරවගෙන එකට ආණ්ඩුවක් කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිමක් නිර්මාණය කරන්නේ කොහොමද? ඒක සාමාන්‍ය පසුබිමක් නෙවෙයි. ගරු කතානායක කුමන්ත්‍රණය ප්‍රදාන දෙදෙනා දෙන්නා වුණාට එවැනි කුමන්ත්‍රණය දියත් කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිමක් නිර්මාණය කරා. ඒ පසුබිම තමයි ජනතාවගෙන් විතැන් වූ ආණ්ඩුවක් තිබ්බා. ජනතාවගේ වමනාවන් නියෝජනය කරන වෙනුවට තමන්ගේ සිතඟි තමන්ගේ සිතඟි තමන් ජීවත්වුණු ලෝකෙක ඒවා තමයි සර්ව ප්‍රකාරයෙන් සාර්ථක ඒවා තමයි මහා ස්ත්‍රෝභද්‍ර කරුණු බවට පත්වෙච්චි මානසිකත්වෙන් කටයුතු කරා. ඒ මානසිකත්වයේ සමාජ පසුබිම තමයි මෙවැනි මාර්ගයේ විනාශකාරී කුමන්ත්‍රණයකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරේ. එහෙම නැතුව ගරු කතානායකතුමනි මෛත්‍රීපාල සිරිසේන මහත්මට ඔය නඩුවක් දැම්මා වගේ අපි එහෙම කෙනෙක් කියලා විශ්වාස කරන්නේ නැහැ. පස්සේ හිතනවා එහෙමද කියලා. කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ මහත්මත් අපි එහෙමම කුමන්ත්‍රණයක ඒකට වෙන්න ගරු කතානායකතුමනි ඒකට යම් සමාජ පිළිගැනීමක් නිර්මාණය වෙමින් තිබුණා. ඒක පිළිගත යුතුයි. කුමන්ත්‍රයේ පසකින් තියන්නේ. ඒක ඇතිකරේ කුමක නිසාද? අවුරුදු 3හමාරක කාල පරිච්ඡේදය සමත් වුණේ නැහැ. එවැනි කුමන්ත්‍රණකාරී බල පැහැර ගැනීමකට එරෙහිව සමාජ ජනතා විරෝධයක් ගොඩනැගීමට අවශ්‍ය වෙන සමාජ තත්වයක් නෙවෙයි නිර්මාණය කරලා තිබුණේ. එවැනි ඉතාමත් කැතපන්නේ කුමන්ත්‍රණයක් වුණත් යම් ප්‍රමාණයකට සමාජයේ පිළිගන්න සූදානම් වෙන මනෝභාවයක් සමාජය තුළ නිර්මාණය වෙනවා. අන්නේ සමාජ භාවය නිර්මාණය කිරීමේ ප්‍රමුඛයා තමයි අග්‍රාමාත්‍යවර හැටියට ඒ වෙලාවේ කටයුතු කරපු රණවීර වික්‍රමසිංහ මහත්මයා බව තේරුම් ගත යුතු තිබෙනවා. ඒක තමයි. එනිසා ගරු කතානායකතුමනි කෙසේද යලි මෙම පුටුව හිමි ඔහුටමයි මේ පුටුවේ වාඩි කළ යුත්තේ ඔහුමයි කියන නිර්ණායකයකට ජනතා විමුක්ති පෙරමුණ ගැන කිසිසේත්ම සූදානම් නැති බව මේ පාර්ලිමේන්තුවට අපි කියන්න කැමතියි ගරු කතානායකතුමනි. එහෙනම් අපේ ප්‍රවේශය කුමක්ද? අපිට ගරු කතානායකතුමනි ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා පිළිබඳ අපේ විවේචන නිසා අපේ ප්‍රවේශය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයායින් නැගිට්ටවා මහින්ද රාජපක්ෂ මහත්මයා වාඩි කිරීම පිළිබඳ හෝ හෙට දිනේ මහින්ද මහත්මයා ඒකෙන් නැගිට්ටවා රනිල් වික්‍රමසිංහ මහත්මයා වාඩි වීම පිළිබඳ ප්‍රශ්නයක් අපිට නෑ ඔතන. අපි මේ දෙදෙනාම ওই පුටුවේ වාඩි වෙලා මේ රට පාලනය කරපු ආකාරය දැකපු දේශපාලන ව්‍යාපාරයක්. මේ දෙදෙනාම ওই පුටුවෙන් නැගිටලා හිටපවස්තක් දැකලා තියෙන දේශපාලන ව්‍යාපාරයක්. එනිසා ওই පුටුවේ වාඩි වුණේ මහින්ද රාජ රනිල් වික්‍රමසිංහ මහත්මයා වාඩි වී හිටපු පුටුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉවත්කොට මහින්ද රාජපක්ෂ මහත්මයා වාඩි කිරීම පිළිබඳව පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි අපිට තිබුණේ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නය. ඒක අපිට කිසිසේත්ම අදාළ නොවන ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නේ බවට පත් වී තිබුණේ ගරු කතානායකතුමනි දෙදෙනෙක් එකතු වී විවස්ථාවෙත් ජනවරමෙත් දේශපාලන සදාචාරයේ කිසිදු නිර්ණායකට අයත් නොවන වර්ගයේ දේශපාලන කුමන්ත්‍රණයක් කරහා කුමන්ත්‍රණකාරී පාලන බලය පිහිටවීම පිළිබඳ ප්‍රශ්න තමයි අපේ ප්‍රශ්නේ. වෙන කිසිවක් නෙවෙයි ගරු කතානායකතුමනි. අපි ඔක්තෝබර් මාසේ 26 වෙනිදාත් එක ගැටෙන්නේ ඒ දේශපාලන කුමන්ත්‍රණය කරා බලය අත්පත් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස පමණමයි අපි එතන ගන්නෙ. එතනදී කිසිසේත්ම ඒ පුටුවේ මහින්ද රාජපක්ෂ මහත්මයා වාඩි වීම පිළිබඳව හෝ එම පුටුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නැගිට්ටීම පිළිබඳව අපිට අදාළ නැහැ. ඒක අපිට අදාළ නොවන ප්‍රශ්නේ. මොකද ඔය පුටුවේ වාඩි වෙලා උන් කරපු දේවල් ගැනත් අපි දන්න නිසා. ඔය පුටුවෙන් ඉවත් වෙලා ඒගොල්ලෝ කරන දේවල් ගැන දන්නත් නිසා. එනිසා ගරු කතානායකට ඒක අපේ සාකච්ඡාවේ අපේ දේශපාලනයේ අපිට අදාළ කරුණ බවට පත් වෙලා තිබුණේ නැහැ. අපි අදාළ කරන බවට පත් වී තිබුණි. මෙවැනි පන්නේ දේශපාලන කුමන්ත්‍රණ හරහා බලය පැහැර ගැනීම මේ රටේ ආදර්ශයක් බවට පත් වෙනවන. ඒව හැමදාම සිදුවන දේවල් බවට පත් වෙනවන. එවැනි ආදර්ශයක් අපි ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා දෙන ආදර්ශය මේ රටේ අනාගත ආදර්ශයක් බවට පත් වෙනවන. ඒක බහා විනාශකාරී දේශපාලන ගමන් මගකින් කෙලවර විය හැකි කියන එක පිළිබඳව ඉතාමත් නිරවුල් දේශපාලන අදහසක් නිසා තමයි අපි ඒ නිශ්චිත තැනට විරුද්ධ වෙන්නේ. මොකද එවැනි ආදර්ශයක් පටන් ගන්නම මොහොතේදීම මේ රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ හැඟීමක් තිබෙන සෑම පුරවැසියෙකුම වගකීම තමයි එවැනි අවස්ථාවක් ආරම්භ වෙන තැනම පරාද කරන එක. ද ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා කුමන්ත්‍රණේ ඒ බරෙන්ම අපි පරාද කරන්න අසමත් වෙන්නේ නම් යලිත් එවැනි වර්ගයේ කුමන්ත්‍රණයන් සිදුවීමේ ඉඩකඩ තිබෙන නිසා. අන්නේ දේශපාලන ප්‍රජාතාන්ත්‍රික බර පමණයි ගරු කතානායකතුමනි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳ අපේ ප්‍රවේශය තිබේ. ඊළඟ අනෙක් සියලු සිදුවීම් පාර්ලිමේන්තු කල් තැබීම පාර්ලිමේන්තු විසුරුව හැරීම ඊට පස්සේ ඡන්දවල දින දිනම කිරීම ඊට පස්සේ බලහත්කාරයෙන් ඇමති දූර ගැනීම බලහත්කාරයෙන් අග්‍රාමාත්‍ය දූර ගැනීම විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ තිබිලා පරාජය වෙලා තිබිද්දී අගමැති කියලා දන් දෙඩවීම විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ පරාද වෙලා තිබියදී විශ්වාස භංගය ජයග්‍රහණය කරලා තිබියදී ඇමතිවරු බිලා වැඩ කිරීම ඒ ඔක්කොම කරු කතානායකතුමනි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණයට යටින් තියෙන දේවල් ඒ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා දියත් කළද කැත විවස්ථා විරෝධී නීති විරෝධී අයුක්ති සහගත ක්‍රියාදාමය ඒක නෙවෙයි ඒකේ නිමිත්ත තමයි ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිදුවීම ඊට පස්සේ ඒ සිදුවීම අසාර්ථක වෙනකොට එක් පියවරෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්ම ජනාධිපතිවරයා විවස්ථාව තුළ තමන්ට පැවරී තිබෙන බලතල විවස්ථාවෙන් තමන්ට පවරා නැතිව එහෙත් තමන්ට පවරා තිබෙනවාය කියලා ආරෝපණය කරගෙන ඉන්න බලතල විවස්ථාව සමහර විට තමන්ට නොතේරෙන හේතු මත මේ කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා දියත් කරමින් තිබුණා ඒ නිසා කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා ලබන හැම පියවරකටම අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබුණා කුමන්ත්‍රණය පරාජය පත් කිරීම සඳහා ගන්න ලබන හැම පියවරකටම අපේ දායකත්වය ලබා දීලා තිබුණා පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගය අපි ගෙන එන්නේත් ඒකට සහය ලබා දෙන්නේත් අන් කවරක්වත් නිසා නෙවෙයි කුමන්ත්‍රණය පරාජය පත් කිරීම පාර්ලිමේන්තුවේ පැවරී තිබුණු වැඩ කොටස අනුව අධිකරණයේදී අපි පාර්ශ්වකරුවන් ලෙස නඩුවට මැදිහත් වෙන්නේ කුමන්ත්‍රණය පරාජය පත් කිරීම සඳහා අධිකරණයට පැවරී තිබෙන වැඩ කොටසේ අපේ දායකත්වයේ මත පාරේ උද්ඝෝෂණ පාරේ රැස්වීම ජනතා ආමන්ත්‍රණය කිරීම ජනතාවට මතයන් ගෙනියම් මේ සියල්ල ගොඩ නැගී තිබෙන්නේ කුමන්ත්‍රණය පරාජය පත් කිරීම සඳහා අපේ දායකත්වයේ කොටස මත සහ අපේ දේශපාලන ස්ථාවරත්වයේ කොටස මත ගරු කතානායකතුමනි එසේ නැතුව කිසිසේත්ම තව කෙනෙක් අපිට ගරු කතානායකතුමනි අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට යම් සිදුවීමක් යම් දේශපාලන සිද්ධ යම් දේශපාලන සංසිද්ධියක් පිළිබඳව අපි ස්ථාවරයක් ගන්නවා ඒ ස්ථාවරයත් එක්ක විරුද්ධ වෙන්නේ කවුද ඒ ස්ථාවරයත් එක්ක පෙළගැහෙන්නේ කවුද කියන එක අපිට අදාළ නැහැ අපි ස්ථාවරය ගන්න ලබන රට සහ ජනතාව ඉදිරියට තමයි අපි ස්ථාවරයක් ගත්තොත් ඒ ස්ථාවරයට පෙළගැසෙන්නේ කවුද ඒ ස්ථාවරයට විරුද්ධ වෙන්නේ කවුද කියන මූණු මත ඒ ස්ථාවරය එහෙට මෙහෙට වෙනස් කරන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි ඒ දේශපාලන ස්ථාවර ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ඕනෑම වර්ගයේ ප්‍රජාතාන්ත්‍රික සීමාව ඇතුළේ ඉදිරියට ගෙන යාම සඳහා ධෛර්යය සහ ශක්තිය තිබෙන දේශපාලන ව්‍යාපාරයක් ඒ නිසා තමයි අපි මේ ක්‍රියාමාර්ග ගත්තේ දැන් ගරු කතානායකගේ ක්‍රියාමාර්ග අවස්ථා ගන්නවාගේ පරාජයට පත් වී තිබේ දැන් ඊළඟ ආණ්ඩුවක් හැදෙනවා නම් ඒක කාගෙන්ද හැදෙන්නේ ඒ ආණ්ඩුක අග්‍රාමාත්‍යවරු සිටිය යුතුයි ඒක පිළිබඳව අපි ඒක කොහොමද ඒ ආණ්ඩුක අග්‍රාමාත්‍යවරු සිටිය යුතුයි ඒ අග්‍රාමාත්‍යවරු කවුද කියන එක අපිට අදාළ නැහැ ඒක මම කියන්නේ ඒ අග්‍රාමාත්‍යවරු කවුද විය යුත්තේ කියන එක අපිට අදාළම නැහැ මොකද මේ කඳවුරේ මුණාගැමැති වාඩි වුණත් අපි දන්නවා මේ රට කළ තියෙන විනාශය මේ රටේ කරන්න හදන විනාශයත් අපි දන්නවා කරකතා නැහැ කියතුනි මේ ආර්ථික ගමනෙන් තීරණාත්මක ලෙස ඔය කඳවුරේ කිසියෙකුට ඔය පුටුවේ වාඩි වෙලා වෙනස් කරන්න බැරි බව දන්නවා මේ දේශපාලන සංස්කෘතිය ගරු කතානායක දේශ ව්‍යාපාරයක් බවට පත් කරගෙන තිබෙන දේශපාලනය ලාභ උපීමේ ප්‍රධානම මාධ්‍ය බවට පත් කරගෙන තිබෙන දේශපාලනය පුටුවේ වාඩි වෙච්ච දවසේ ඉඳන් මුදල් උපයන්නේ කෙසේද කියලා කල්පනා කරන දේශපාලන සංස්කෘතිය ඔය පුටුවේ වාඩි වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මද ඔය පුටුවේ වාඩි වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මද කියන එක මත වෙනස් වෙන්නේ නැති බවත් අපි දන්නවා වෙන කවුරු හරි ඔලුව අපේක්ෂා කරගෙන ඉන්නවා නම් එයා වාඩි වුණත් ඕක වෙනස් නොවන බවත් අපි දන්නවා ගරු කතානායකතුමනි ඒ නිසා දේශපාලන සංස්කෘතිය තීරණාත්මක වෙනසක් වෙන්නේ නැහැ මේ ආර්ථික දේ තීරණාත්මක වෙනසක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි. අපේ රට ආර්ථික නව ප්‍රතිපත්තිය හඳුනා දෙන්න ඔය පුටුවේ ඔය පන්නේ කවුරු වාඩි වුණත් අසමත් වෙන බව අපි දන්නවා ගරු කතානායකතුමනි. ඒ වගේම අපේ රටේ ග්‍රාමීය ජනයාගේ ආර්ථිකය මේ කොළඹ කේන්ද්‍ර කරගත් සංවර්ධන ආර්ථික මණ්ඩලයක් වෙනුවට ගමේ ජනතාවගේ ජීවන තත්ත්වයට ගොඩනැගී සිටින ආර්ථික ක්‍රමවේදයකට අවතීර්ණ වෙන්න සූදානම් නැති බවත් අපි දන්නවා. එනිසා ගරු කතානායකතුමනි මොන නිර්ණායකට යටත් කරලා බැලුවත් ඔය පුටුවේ කවුද වාඩි වෙන්නේ කියන එක අපිට අදාළ නැහැ. අපේ නිශ්චිත ප්‍රවේශය තිබුණේ එක විවිධාකාරයේ ලේබල් ගන්න පුළුවන්, විවිධාකාර එකඟතාවයෙන් ගන්න පුළුවන්. සමහර අය මේ මොහොතේ තමන්ට පක්ෂයි වගේ දැන් නිසා ලිංගතකම් පෙන්වන්න පුළුවන්. තව මොහොතක තමන්ට විරුද්ධයි වගේ දැන් නිසා ප්‍රතිවිරෝධය දක්වන්න පුළුවන්. අපිට මේ මොහොතේ දක්වන ලිංගතකමත් මේ මොහොතේ දක්වන ප්‍රතිවිරෝධයත් මේ තව මොහොතක දක්වන ප්‍රතිවිරෝධයත් අපි අලියමුළු කෙල්ල පිටක්සේ සලකන්නේ කරු කොට නැහැ කිතුනි. මේක මම අනිවාර්යෙන් කියනවා. අපි ඉන්නේ දේශපාලන ස්ථාවරයක් මත. අපේ නිශ්චිත දේශපාලන ස්ථාවරය බවට පත් වී තිබුණේ මේ කුමන්ත්‍රණය පරාජය පත් කරන්න. ඒ කුමන්ත්‍රණය පරාජය පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අධිකරණයේ ඉන් පිටතත් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයකටම දේශපාලන ව්‍යාපාරයකට අපි අපේ දායකත්වය අපේ මැදිහත් වීම අපි ලබා දී තිබෙනවා. හැබැයි මෙතනින් එහා ඔය පුටුවේ වාඩි වෙන්නේ කවුද? එයාගේ වගකීම කාටද? ඒවා අපිට අදාළම නොවෙනවා. ඔය පුටුවේ වාඩි වුණත් අපිට කවුරුත් ඔය පුටුවේ වාඩි වුණත් අදාළ නොවෙන බව. විශේෂයෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය පුටුවේ වාඩි වුණා කියලා මේ ඉදිරි අවුරුද්දේ අලුත් කිසිවක් සිදු නොවන බවත් සිදු වෙනවා නම් සිදු වෙයි කියන්නේ තව තවත් නිසේදී කරුණු ඉස්සරහට යන බවත් අපි තා හොඳින් දන්නව කරු කතාන දේශපාලනිකෝ. ඒ නිසා මේ විශ්වාස සහාය පළ කිරීම අපිට අදාළ නොවන යෝජනා බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
බොහොම ස්තුතියි ගරු අනුකුමාර සානායක මැතිතුමා. ඊළඟට ගරු රවි කරුණායක මැතිතුමා. ඊට පස්සේ අර සභාවේ කොනේ ඉන්නේ සාකච්ඡා තියෙනවා නම් කරුණාකරලා එළියේ සාකච්ඡා කරන කරදරයක් වෙන ඇතුළට. ගරු රවි කරුණායක මැතිතුමා.
ස්තුතියි කතානායකතුමනි. අප ඉදිරිපත් කළ තියෙන යෝජනාවට වචන ස්වල්පයක් එකතු කිරීම සම්බන්ධයෙන් ඉඩ ප්‍රස්තාව ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිය පුද කරනවා. මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි මුලින්ම කිය යුත්තේ මේ ව්‍යවස්ථානුකූලව කළ යුතු දෙයක් උල්ලංඝනය කළ තියෙන අවස්ථාවක සාධාරණීකරණය කිරීම තමයි අපිට අවශ්‍ය වන්නේ. ඒ නිසා තමයි නීත්‍යනුකූලව රට පුරාම ගිහිල්ලා අපේ රටේ අගමැති වී යුත්තේ රනිල් වික්‍රමසිංහ කියන අවස්ථාවේදී ඒක පත්වෙලා තියෙන අවස්ථාවක ඒක ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලොකු කළු පැල්ලමක් ඇති වූ අවස්ථාව නිවැරදි කිරීමක් තමයි අප මේ අවස්ථාවේදී උපයෝගී කරගන්නේ. ඒ වගේම මං හිතන්නේ දේශපාලනය කරනකොට හැම දෙනාම වැරදි කරනවා. ඒ වැරදි තුලින් අපි අඳුරට හෙන ගහන්න නැතුව අපි සියලු දෙනාම ආලෝක පස්සේ හොයාගෙන ගිහිල්ලා මේක විසඳුමක් ලබා ගැනීම තමයි අත්‍යවශ්‍ය වන්නේ. අප ඉන්න ස්ථාවරවල සිටියොත් මේ රටේ අගාතයට යනවා මිසක් කිසිසේත්ම නැවත යථා තත්ත්වයට පත්වෙන්නේ නැති එක තමයි ඇතිවන්නේ. අපි මේ අවස්ථාවේදී කතානායකතුමනි ඔබතුමා මේ දැවන්ත මේ ඉතාමත් දරුණු අවස්ථාවක තුන දැවන්ත ශක්තිය ගැන නැවත ඇති කරන්න මතක් කරන්න අවශ්‍ය වන්නේ. මම හිතන්නේ ලෝකය සියලු දෙනාම අද ලංකාව දෙස බලාගෙන සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන අවස්ථාවක ඒ අභියෝගය ප්‍රජාතන්ත්‍රවාදී උත්තර දීම සම්බන්ධයෙන් තමයි අද රටට කීර්තිමත් නාමයක් ඇති වෙලා තියෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ එක්සත් ජාති පක්ෂය ඇතුළු සියලුම පෙරමුණේ පක්ෂ අප මේ අවස්ථාවේදී ඒකමුතුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශක්තිය අපට ලැබුණා. අපේ දෙමළ සන්ධානයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් අපි ඒක අමතක කරන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව නැවත කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ අවශ්‍ය වන්නේ? අපි මෙතන හැම දෙනාම බැන බැන හිටලා ඉදිරිය ගියොත් අපි අහිංසක ජනතාවට ප්‍රශ්නයක් තමයි ඇතිවන්නේ. ඒ නිසා අලුතෙන් හිතන්න අවශ්‍යයි. රට අරාජික තත්ත්වයකට ඇති වෙලා තියෙන්නේ. අදට මේ ඇතිවෙලා ව්‍යවස්ථානුකූලව ඇති වූ ප්‍රශ්නෙට පසුව දවස් 49ක් ගත වෙලා තියෙනවා. අද රටේ හරියාකාර ආණ්ඩුවක් නැහැ. රජයේ සේවකයන් බලාගෙන සිටිනවා කොහොමද ඉදිරියට යන්න අවශ්‍ය වන්නේ. මම ඊට පසුව පෙන්වන්නම් කොහෙද උල්ලංඝනය වෙලා තියෙන වැදගත් බැරෑරුම් ප්‍රශ්න දෙක තුනක්. නමුත් මං වැඩි වෙලා ගන්නේ නැහැ. මොකෝ මං හිතන්නේ මේ අවස්ථාව පුළුවන් තරම් ඉක්මනට සමගිතාවයක් ඇති කළ ඉදිරියට යන්න අවශ්‍යතාවය තියෙනවා. නමුත් මේ ගමන තුළ දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ ජනතාව වරමක් දෙනවා අපට අපේ පක්ෂවල දෙන ස්ථාවර ඉදිරිපත් කළා. ඒ ජනතාව වරම ගන්නේ අවුරුදු 5කට යමක් කරන්න යන එකයි. නමුත් මේ දවස්වල පාර්ලිමේන්තුවේ බලහත්කාරයෙන් අවජාතක ආණ්ඩුව පත් කරලා ඒ ඇයට බහුතරේ මේ පාර්ලිමේන්තුවේ පෙන්වන්න බැරි වුණාම ඒගොල්ලෝ ලේසිම සෙල්ලම තමයි ඡන්දකට යන්න ඕනේ කියන්නේ. දැන් මොකද කවුද මේවා කියන්නේ? ඡන්දකට යනකොට හැම දේශපාලන පක්ෂකම සූදානම්. නමුත් ගෙනියන ආකාරය මේක නිකන් අපි සාමාන්‍ය පෙළ විභාගයක් තියෙනකොට අපි සූදානම් වෙනවා. ඒක උසස් පෙළ නම් අවුරුදු දෙකක් තියෙනවා. ඒ උසස් පෙළ විභාගයේ අවුරුදු දෙකක් තියෙනකොට මාස 6කින් විභාගය වුණා කියලා ගෙන්න ගන්න බෑනේ. යම් කාලාන්තරයක් යනවා. මෙන්න මේක තමයි තියෙන්නේ. කවුද මේවා කියන්නේ? පොහොට්ටුවේ සියලුම දෙනා මන්ත්‍රයක් වගේ කියන තන්දයක් තියන්න ඕනේ කියලා. එයාට තේරෙන්නේ නැද්ද අවුරුදු 5කට ගන්න වරම මේක එක හසේ ඒගොල්ලන්ට මේ බලහත්කාරයෙන් ගත්ත එකේ පහුතරයක් පෙන්වන්න බැරි වුණාම ඡන්දෙද උත්තරේ? ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපිත් එක ආණ්ඩු කරලා මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න පස්සේ ප්‍රශ්නයක් නැහැ. නමුත් පොහොට්ටුවේ එල්ලුණ කට්ටියත් උනේ ඡන්දයක්. ඒ වගේම තමයි එයාට සෙසු පක්ෂ ඔක්කොම පුහුට්ටුවත් සමග යන අය විතරයි තියෙන්නේ. එක්කෙනෙක්ට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ? මොනවද හංගන්න හදන්නේ? මේක තමයි අපි විවෘතව බලන්න අවශ්‍ය වෙන. දැන් බලන්න ජීඑල් පීරිස් මැතිතුමා පුහුට්ටුවේ සභාපතිලු. එතුමා මේ පාර්ලිමේන්තුවේ දවස් 100 තුල වැඩපිළිවෙල තුලින් මේ 19 වෙනි සංශෝධනය ගේනකොට ඉතාමත් අනගි කතාවක් කරා. ඒ කතාව තුලින් කිව්වේ බලන්න මේ අස්ථාවර භාවය නැති කරන්න තමයි මේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ. ඒ නිසා අවුරුදු 4 මාරක්
ස්ථීරව ඉදිරියට යන්න පුළුවන් කියලා කතාව පාර්ලිමේන්තුවේ කතා කරලා එළියට ගිහිල්ලා පොහොට්ටුවට අවශ්‍ය වුණාම ඒක අමතක කරනවා. අන්තිමට ඒකම අපි ප්‍රයෝගික කරගත්ත අපේ උසාවි තීන්දුව තුළ මෙන්න මේ වගේ බොරු කරන අය තමයි කටයුතු කරන්නේ. කමන්නේ මේ ඔක්කොම අවසන් කරමු. හැබැයි ස්ථාවර භාවයක් ඇති කරන්න අවශ්‍යයි. එකමුතු භාවයක් ඇති කරන්න අවශ්‍යයි. මම හිතන්නේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, අපේ කතානායකතුමා මේ විශිෂ්ට ගණයේ වැඩපිළිවෙලක් ඇති කරලා අපි සියලු දෙනා මේක ඒක රාශිය වෙලා වැඩ කරන්න තියෙන අවස්ථාව තමයි ඇති වෙලා තියෙන්නේ. මොකෝ මේක අවුරුදු එකමාරක් තියෙනවා නිල වශයෙන් මහ ඡන්දකට ජනාධිපතිවරණ තව අවුරුද්දයි මාසයක් තියෙනවා. හැබැයි මේක තුලින් අහිංසක ජනතාව බලාගෙන සිටින්නේ මෙහෙම විහිළු කරනකොට පාර්ලිමේන්තුවේ මොකටද අපි ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍ය වන්නේ? මේක දැකලා පළාත් සභාව වෙන විදිහට කටයුතු කරනවා. රාජ්‍ය සභාව ඒ තියෙන සල්ලි ටික නාස්ති කරනවා. මෙන්න මේක තමයි අපි අවුරුදු 71ක් මේ නිදහස සිට විහිළු කරලා තියෙනවා. ජනත විත්ති පෙරමුණ කියන දේ අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා. නමුත් ඒ වගේම හරි දේ හරි මට්ටමට අද වුණත් පටන් අරන් ඉදිරියට යන්න පුළුවන්. ඒ එතුමලා කියුවේ කරන්න බැරි එක අපි මේ ගන්න හදන ආණ්ඩුව තුළ අපි දන්නවා ඒ අනිවාර්යම ආණ්ඩුවක් හදනවා. අගමැති රනිල් වික්‍රමසිංහ බවට පත් වෙනවා. ඒක තුළ වැරදි නොවන විදිහකට කටයුතු කිරීමට අපි සූදානම්. ඒ අභියෝගේ බාරත් ගන්නවා කියන එක මේ අවශ්‍ය මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි මම මේ අවස්ථාවේදී අරාජික රටක අද වෙන රජයේ නිලධාරීන් කොයි ආකාරයෙන්ද මේ අරාජික අවජාතක ආණ්ඩුව උදව් කරන්නේ කියන එකත් අපි පෙන්වන්න අවශ්‍යයි. කතානායකතුමනි, මතකයි දවස් දෙකකට ඉස්සෙල්ලා අපේ ජාතික ඉතිරි කිරීම බැංකුව තුලින් නැවත මේ රටේ ඉතාමත් භයානකකාරී ආර්ථික අර්බුදයකට තල්ලු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරා. මොකද්ද වුනේ? අවුරුදු 5කට ඉස්සෙල්ලත් මේ පොහොට්ටුවේ පාලනය කරන අවස්ථාවේදී මේ රුපියලෙන් ගනුදෙනු කරන ජාතික ඉතිරි කිරීම බැංකුව ඩොලර් වලින් මිලියන් 1000ක් ගත්තා. ඒ 1000 අරන් 2013 2012 අන්තිමට ඒකේ පවු ගෙවන්න තිබ්බේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව 2016. ඒ එවකට වුණ ඩොලර් වලින් අරන් රුපියල් වලින් ගෙව්වට පසුව ඒකේ වුණ අලාභය බිලියන් 12කට වැඩි වුණා. ඒ 12 ගෙවන්න උනේ ඒ තැන්පතු කරුවන්, නැත්තම් ආණ්ඩුව, නැත්තම් මහ බැංකුව. නමුත් ඒ අන්තිමට බදු ගෙවන්නගේ සල්ලි තමයි ඒක ඇතිවන්නේ. දැන් මේකේ නැවත ඒ වගේ තත්ත්වයක් ඇති කිරීම තමයි මේ කිසිම ආණ්ඩුවක් නැති, මුදල් ඇමතිකරෙක් නැති අවස්ථාවක උසාවියෙන් අගමැතිවරයෙක් නැහැයි කියලා කිව්වට පසුව ඇති වුණ දේ. මොකද්ද වුනේ? අපි සෙප්තැම්බර් මාසේ 25 විතර වෙනකොට මේ රටේ සංචිතය, පිටරට සංචිතය බිලියන් 9.8යි, බිලියන් 10කට ලං වෙලා තිබ්බ. මේක ඔක්තෝබර් මාසේ 26 වෙනකොට බිලියන් 8.4කට, US ඩොලර් බිලියන් 8.4කට අඩු වුණා. හැබැයි අද මේ කතා කරන මොහොතේ මේක බිලියන් 6.9කට අඩු වෙලා තියෙනවා. මේක තුල මහ බැංකුවේ අධිපති, නියෝජාධිපතිලා දෙන්නේ තුනක් එකතු වෙලා, මහ බැංකුවේ ලේකම් සහ තව දෙන්නෙක් එකතු වෙලා බිලියන් කනගාට US ඩොලර් මිලියන් 750ක් ටෙම්පරරි ටර්ම් ෆයිනෑන්සිං ෆැසිලිටි එකක් US ඩොලර් 750කට ආණ්ඩුවක් නැතුව, කැබිනට් අනුමැතියක් නැතුව, මුදල් ඇමති යෝජනාවක් ඉදිරිපත් කරන්න නැතුව ජාතික ඉතිරි කිරීම බැංකුවේ තාවකාලික සභාපතිවරයෙක් පත් කරලා ඒක තුලින් ගන්න යන වැඩපිළිවෙලක් තමයි මේ කතා කරන්නේ. මං කාර්නික මේ අවස්ථාවේදී මේ කතාවට පසුව මං ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනෙන් කාර්නික ඉල්ලනවා මේ කරන අපරාධය වහම නවත්තන්න, වගේම කතානායකතුමාටත් ඉල්ලීමක් කරනවා මේ කරපු සියලුම රජයේ නිලධාරීන් පාර්ලිමේන්තුවට ඉදිරිව ගෙනල්ලා අහන්න ආණ්ඩුවක් නැති අවස්ථාවක, කැබිනට් අනුමැතියක් නැති අවස්ථාවක කොහොමද මේ වගේ ක්‍රියාවක් කරන්න කියන එක. ජාතික ඉතිරි කිරීම බැංකුව කියන්නේ අහිංසක දුප්පත් ප්‍රදේශවල ඉන්න අය තමාගේ රුපියල් 10 100 1000 එකතු වෙලා ඒ ඉතිරි කිරීම තුලින් තමයි තමාගේ ඉදිරිය ජීවිතය ගත කරගෙන ඉදිරිය යන්නේ. මොනවද එනම් මේක වෙන්නේ? මේ අපරාධය නැවත ඇති කරන්න හදනවා. ඒ නිසා මේ අවස්ථාවේදී කොයි ආකාර කූට ක්‍රියාවක් මහ බැංකුවේ මේකට අවසර දුන්නද? මුදල් අමාත්‍යංශයෙන් කවුද මේකට අවසර දුන්නේ? එහෙනම් ඒ යන අවස්ථාවේදී රුපියලයි ඩොලර් එක අතර අවප්‍රමාණයක් වීගෙන යනවා. මතකයි දෙසැම්බර් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳන් මේ ගිය වෙනකන් ඒක රුපියල් 14කින් අවප්‍රමාණය වුණා. මේ අපරාධය එතකොට කවුද මේ අවප්‍රමාණ වීම වෙනකොට කවුද මේකට ගෙවන්න අවශ්‍ය වන්නේ? මහ බැංකුවද, මුදල් අමාත්‍යංශයේ ලේකම්ද, නැත්නම් අහිංසක ජනතාවද? මේවා ගැන සොයා බලන්න ඕනේ කියන එක මං කාර්නික කතානායකතුමාගෙන් මේ අවශ්‍ය වෙනවා. දැන් මේකේ මොකද්ද අවශ්‍යතාවය තියෙන්නේ? ඒ US ඩොලර් බිලියන් 6.9ක සංචිත ප්‍රමාණයට අර අපි ඉංග්‍රීසියෙන් කියන හොට් මනි කියලා තාව කාලිකම් පුම්බල මෙන්න අපේ සංචිත මෙච්චර වැඩිවෙලා තියෙනවා කියන හදන එක තමයි මෙතන ඇති කරන්න හදන්නේ. නමුත් මේකේ తాවකාලික තෘප්තියට අනාගතයේ තමයි ජනතාව තමයි බදු ගෙවන්න තමයි මේකට පාඩු විඳින්න වෙන්නේ. ඒ නිසා මේක වහම නවත්තලා කටයුතු කරන්න කියන එක මම මේ අවස්ථාවේ ප්‍රයෝගික කරගන්නවා. ඒ වගේම තමයි මං හිතන විදිහට මේ මොහොතේ පෙන්වන්න අවශ්‍ය අරාජික තත්ත්වක කොහොමද මේ විපක්ෂේ හිටපු අය ආණ්ඩු පක්ෂයට ව්‍යාජ වශයෙන් ගිහිල්ලා හැසිරෙන ආකාරය. අපට කිව්වා රුපියල අවප්‍රමාණය වෙනකොට මේක රටේ ආර්ථික කඩාවැටීමක්. එහෙනම් කොහොමද මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් යන්නේ? ඒකල ඔක්තෝබර් මාසේ 26 අරන් රුපියල් 169 තිබ්බ 183 න යනකොට බන්දුල ගුණවර්ධන උත්තර දෙන්නේ ඇයි බොලේ මේක අතෙන් නවත්තන්නේ? මොනවද අපිට කරන්න පුළුවන් යන්නේ? මෙන්න මේ වගේ වීරු සපයන්න තමයි තිබ්බේ. ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් අග්‍රීමන්ට් එක ගැන කතා කරන සිංගප්පූරුවත් එක්ක මේක වහම අහෝසි කරන්න ඕනේ කිව්වා. අන්තිම ඉවරුනේ මොකද්ද? මේක සංශෝධන කළා මේව නවත්තන්න බැරි දේවල් කියලා තමයි බන්දුල ගුණවර්ධන කියන්නේ. ඒ වගේම තමයි මේ අද අනුරයාප කියනවා. අනුරයාප හිටපු ඇමතිවරයා කියනවා අද දෙසැම්බර් මාසේ 31 වෙනිදා 11:59ට සියලුම මුදල් වියදම් කිරීමේ හැකියාව නැවතෙනවා. නැවතන එතුමා අද පත්‍රයේ කියනවා මේක නැවත විශේෂ ගිණුමක් තුලින් වියදම් කරන්න පුළුවන් වේවි කියලා. මේ වගේ නැවත ව්‍යවස්ථා උල්ලංඝනය කරන වැඩපිළිවෙළ මේ ආණ්ඩුව ඇතිවර කරන එක මේ බොරු කිවීම අපි අනිවාර්යයෙන්ම නවත්තන්න අවශ්‍යයි. මොකෝ ජනවාරි මාසයේ පළඳ වෙනකොට 12/1ට තම සතයක් වියදම් කරන්න බෑ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් නැතුව මේක අනුමත කරේ නැත්නම්. ඉතින් ඒකට මේ වෝටර් account එක අතුරු සම්මත ගිණුමක් ගෙනලා මේක සභාව පාර්ලිමේන්තුවේ බහුතරයක් තුලින් ඒක අනුමත කරේ නැත්නම් මේ අය වග කියන්න අවශ්‍යයි මේ ප්‍රශ්නෙට. මෙන්න මේක තමයි අපි මතක් කරන්න කැමති වන්නේ. ඒ වගේම වතු කරේ සුමානකර බිලියන් 12ක් පාඩුවක් ලබනවා. කවුද මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් වග කියන්න අවශ්‍යන්නේ? විපක්ෂයේ ඉන්නකොට සද්ද කරන අපි මේක රුපියල් 1000ක් ලබා දෙනවා කියලා. නමුත් ඒ වගේ දේවල් වගකීමකින් අපේ හිටපු දිගම්බර මැතිතුමා, රාධාකෘෂ්ණ, මනෝ ගණේෂන්, සුරේෂ් වඩිවේල එහෙම කිව්වද? නෑ. මේ කාණ්ඩුවකට රණවීර වික්‍රමසිංහ අගමැතිතුමාතුරින් පත් වූ විගසම මේවට උත්තර සපයන්න පුළුවන්. මේක තමයි මේ පැත්තේ ගිහිලා විපක්ෂයේ ඉන්න මේ පැත්තට ගිහිලා බංකොලොත්භාවය ඇති වුණ දේෙන් රටට පෙන්වන්න පුළුවන් මොන වගේ අරාජික තත්ත්වය මොනව බංකොලොත්භාවයේ තත්ත්වයද තිබෙන්නේ කියන එක. ඒ නිසා මම මීට වැඩි වෙලා විලංගු කරන්නේ නැහැ. අපි සම්පූර්ණ විශ්වාසය පොහොට්ටු ඇරණි සියලු දෙනාම පාර්ලිමේන්තුවේ ඒක මතිකව රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි රටේ ඔබින හරියට අගමැතිතුමාට මේ තනතුර දන්න පුළුවන් වන්නේ කියන විශ්වාසය තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම ඒක රාශි වෙනවා. මේ අවස්ථාවේදී අද එකතු වුණා වගේම කතා කරපු සියලු දෙනාමත් මේකට ඡන්ද දෙන්න කියන එක මතක් කිරීමෙන් අපි ඉදිරිය රට ගෙනියන්න ඕනේ කියන එක මතක් කිරීමෙන් අපට වුණේ නැති එක අපි අවුරුදු 3ක්ම ආර පාලනය කරා වැරදි වෙන්න පුළුවන් ඒව අමතක කළා වැරදි නොවන විදියකට සියලු දෙනාම ඒක රාශි වෙලා වැඩ කරනවා කියන එක මතක් කිරීමෙන් මම නිහඬ වෙනවා.
ස්තුති කරුණායක මැතිතුමා. ඊළඟට ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා.
ගරු කතානායකතුමනි, ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ආරම්භ වුණු මේ දේශපාලන අර්බුදය නිසා තමයි අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට අද මේ වගේ යෝජනාවක් සභාවට ගේන්න සිද්ධ වුණේ. පළමුවෙන්ම කතානායකතුමනි, මම සන්තෝෂ වෙනවා එදා පටන් දේශපාලනේ විකුණුනේ නැති හෘද සාක්ෂිත එකඟව යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් පෙනී සිටි පිරිසක් මේ සභාවේ සිටිද්දි මට වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන. කතානායකතුමනි, විවිධ වරදාන වරප්‍රසාද ඇමති පට්ටම් ඒවා බැරිතන තර්ජන මේ කිසිවක් ඉදිරියේ තමන්ගේ කශේරුකාව නමන්නේ නැති පිරිසක් අද මේ සභා ගර්භයට සහභාගී වෙලා ඉන්නේ කියලා මම ඔවුන්ට ගෞරවයක් හැටියට ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ පිරිස සංකේතවත් කරන පුජ්‍යලයා ඒ ප්‍රධාන චරිතය ගරු කතානායකතුමයි කියන එකත් අද ඔබතුමා අපට ඔප්පු කරලා තිබෙනවා. ඒ නිසා කතානායකතුමනි, ඔබතුමන් ප්‍රධාන තමන්ගේ ඡන්දදායකයාගේ අභිමානය රැක්ක මේ මන්ත්‍රී පිරිසට මගේ උත්තමාචාර්ය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. කතානායකතුමනි, මීට පෙර මේ සභාවේ නූවිරු තත්ත්වයක් ඔක්තෝබර් 26 වෙනිදාන් පස්සේ පාර්ලිමේන්තුව තුල අපිට දිගින් දිගටම දකින්න ලැබුණේ. ඒ අවස්ථාවේදී තමන්ගේ රාජකාරී හරිහැටි ඉටු කරපු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන්ම පුටු ප්‍රහාරවල එල්ල කරද්දි මිරිස් කුඩු ප්‍රහාර විවිධ පහර දී මෙල්ල කරද්දි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් කටයුතු කරපු පොලිසිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුති කරන්නත් මම මේ අවස්ථාවේ අමතක කරන්නේ. ගරු කතානායකතුමනි, අද අපේ මේ කතිකාවේ ප්‍රධාන නිමිත්ත තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා ලෙස ක්‍රියා කිරීමට මේ සභාවේ අපේ විශ්වාසය පළ කිරීම. මම මේ වෙලාවේ එතුමන්ගේ අතීත ක්‍රියාකාරකම් හෝ එතුමන්ගේ අනාගත දර්ශනය ගැන කතා කරන්න කාලය ගන්නේ නැහැ. ඒ සියල්ලම පසෙකලා පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට මේ අර්බුදයේ හමුවේ එතුමා ක්‍රියා කරපු ආකාරයේම එතුමා කෙරෙහි විශ්වාසය පළ කිරීමට ප්‍රමාණවත් කියලයි මම දකින්නේ කියලා මම ඔබතුමාට මතක් කරන්න කැමතියි. මේ අර්බුදයේ හමුවේ එතුමා පෙන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ ශිෂ්ට සම්පන්න සමාජයේ දියුණු ලෝකයේ ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ට ගණයේ වෘත්තීයමේ දේශපාලනඥ එතුමයි කියන කපට පසක් කරා. එනිසා වෘත්තීයමේ දේශපාලනඥගේ න්‍යාය පත්‍රයේ සැකසෙන්නේ කතානායකතුමනි ඉතාමත් ශක්තිමත් දේශපාලන දර්ශනයක් මත. එවැනි දර්ශනයක් මත සැකසුණු දේශපාලන න්‍යාය පත්‍රයක් එදිනෙදා ඇතිවෙන යම් යම් සුළුසුළු සිද්ධි මත, පුංචි පුංචි සිත් රිදවීම් මත හෝ සිත් පිනවීම් මත, එහෙම නැතිනම් සිල්ලර කාරණා මත වෙනස් වෙන එකක් නෙමෙයි කියන එක අපි මතක් කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, අද අපි විශ්වාසයේ පළ කරන්නේ වැඩපිළිවෙලක් තීරණ නායකයෙකුට. ඒ වැඩපිළිවෙල ශක්තිමත් නිවැරදි දර්ශනයකින් පොහොසත් වැඩපිළිවෙලක්. ඒ නිසා මේ ගෙවුණු මාස එකහමාර කාලය තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමන් රටටත් ලෝකයටත් ප්‍රකට කර වැදගත්ම ගුණාංගයේ තමයි මෑත කාලයේ ශ්‍රී ලංකාව තුළ පහළ වූ දුර්ලභ ගණයේ වෘත්තීයමය දේශපාලනඥ එතුමා බව. ඒ නිසා අපි මේ අනපේක්ෂිත සිද්ධිය ආරම්භ වුණු මොහොතේ පටන් මේ දක්වාම අපි එකිනෙකා තම තමන්ට ආවේණික ශෛලීන්ට අනුව ප්‍රතිචාර දැක්වුවා. එතනදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැසුරුණු පරිණත ආකාරය මට මේ වෙලාවේ කල්පනා කරනකොට මතක් වෙන්නේ අපේ උපමාවක් තියෙනවා, නිසල දිය ගැඹුරුයි කියලා. එනිසා එතුමා ඉවසිරිවන්තව සංයමයෙන් පරිණත භාවයක් මේ අවස්ථාවේ ප්‍රදර්ශනය කරා. ඒක රටටත් ලෝකයටත් එතුමා ප්‍රකාශ ප්‍රදර්ශනය කරා තමන් වෘත්තීයමය දේශපාලන පුජ්‍යලයෙක් කියන එක. එනිසා මම දීර්ඝ වේලාවක් කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අග්‍රාමාත්‍යවරයා හැටියට එතුමාට විශ්වාසය පළ කරන්නයි මේ යෝජනාව ගෙනත් තිබෙන්නේ. මේ අර්බුදයේ ඇති වුණයින් පස්සේ පාර්ලිමේන්තුව තුළ ඇතිවෙච්ච සිද්ධීන් ගැන අපට කිසි ලෙසකින්වත් සතුටු වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මට මතකයි එදා මුලින්ම දවසේ පාර්ලිමේන්තුව රැස් වුණාම විපක්ෂය කටයුතු කරපු ආකාරය, ඒ ක්‍රියා කරනකොට අපේ ගමේ කියමනක් මට මතක් වුණා. විශේෂයෙන්ම කතානායකතුමත් අපට නායකත්වය දුනු අපේ අද අග්‍රාමාත්‍ය තනතුරට විශ්වාසය පළ කරන මේ පරිණත නායකයත් ක්‍රියා කරේ අර වාට්ටුවේ ලෙඩ්ඩු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියන කියමන අපට සනත්ත කරමි. ඒ නිසා මම මේ වෙලාවේ බහුතරයක් විශ්වාසය එතුමාට පළ කරනවා පමණක් නෙමෙයි මේ සභාවේ සිටින අපේ දේශපාලන රෝගවලට ප්‍රතිකාර කළ හැකි හොඳම විශේෂඥ වෛද්‍යවරයා හැටියට මේ සභාවේ පරිණතම දේශපාලනඥ හැටියටත් අපි අද විශ්වාසයක පළ කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි සිටින්නේ කියන එක මතක් කරමින් මේ යෝජනාව ඉදිරිපත් කරෙත් අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා විසින්. ඒ නිසා අපි සීමිත පිරිසක් අද කතා කරන වෙලාවේ අපටත් අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සතුටු වෙමින් මේ වෙලාවේ කතානායකතුමනි ඔබතුමා මෙතෙක් ක්‍රියා කරා වගේම රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ඔබතුමා ඉදිරියටත් ඉතාමත්ම තීරණාත්මක මොහොතක ක්‍රියා කරන ඇතයි කියලා විශ්වාස කරමින් අතිගරු ජනාධිපතිතුමාගේත් ඔබතුමාගේත් අවධානය මේ යෝජනාව කෙරෙහි කඩිනමින්ම යොමු වේවා. රටේ ජනතාව බලාපොරොත්තු වෙන මේ පරිවර්තනය ඉතාම ඉක්මනින් ඇති කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මම මේෙන් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ගාන්ති කරුණාතුරගේ මැතිතුමනි. යෝජිත කතා අවසානයි. ඊළඟ රැත්තේ ඡන්ද ප්‍රකාශ කිරීම එන අපි ඉලෙක්ට්‍රොනික කමේට නංග වලින් ගන්න බලාපොරොත්තු වෙනවා. House divide. Okay. කරුණාකරලා ඡන්දේ ප්‍රකාශ කිරීම සඳහා වාඩි වෙන්න තමන්ගේ ස්ථානවල නිස්සබ්දව සංසුන්ව වාඩි වෙන්න දැන් ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව අපහසුතාවයක් තියෙනවා නම් කාර්ය මණ්ඩලය ඇවිල්ලා උදව් කරයි ඡන්දේ ප්‍රකාශ කිරීමට අපහු ගරු මන්ත්‍රී දැන් ඡන්දේ ප්‍රකාශ කිරීම අවසන් අපහසුතාවයටපත් හරි ඔනරබල් ෆෞසි වෙරි වොන්ට් පක්ෂයි ඔනරබල් කබිර හෂිම්
පක්ෂයි
වෙන කවුරු හරි ඉන්නවද එනිබඩි එල්ස් කවුද අනබල් සම්බන්ධන හරිද හරි Order please. යෝජනාවට පක්ෂව ඡන්ද 117යි. හරි. සභාව කල් තැබීම ඒ අනුව යෝජනාව සභා සම්මත වූ බව සඳහන් කිරීමට කැමැති. ගරු
ප්‍රධානතුමනි මේ යෝජනාව සම්මත කරන්නට මේ යෝජනාව විවාද කරන්නට සහභාගී වුණ මන්ත්‍රීවරු සියලු දෙනාටම මම මගේ ස්තුතිය පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. මේ යෝජනාව මම දකින්නේ ඔක්තෝබර් 26 වෙනිදා ඇති වුණ විවස්ථා විරෝධී ක්‍රියාදාමය පරාජය කිරීමට ගත්ත වැදගත් පියවරක් හැටියට. මාගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මහතුමාගේ වචනවලින් කියනවා නම් ඔක්තෝබර් 26 වෙනිදා කුමන්ත්‍රණය. ඒ ගැන මං හිතන්නේ කාගේවත් විවාදයක් තියෙනවා කියලා. ඒ වගේම පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නත් අපි සියලු දෙනාම කැප වෙලා තිබෙනවා. මොකද්ද මේ ක්‍රමය? මං හිතන්නේ විශේෂයෙන්ම ඇමරිකාවේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් එදා කිව්වේ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ government of the people, by the people, for the people. වැදගත්ම එක ජනතාව විසින් ඇති කරන ආණ්ඩුවක් ජනතාව වෙනුවෙන්. එහෙනම් ජනතාව විසින් ඇති කරන ආණ්ඩුවක් කියන්නේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවත් තෝරලා ඒ පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයෙක් තෝරගන්න එක. ජනාධිපති විසින් ඇති කරන ආණ්ඩුවක් නෙමෙයි. අන්න ඒකයි වෙනස. ජනතාව විසින් ඇති කරන ආණ්ඩුවක්. ඒ මූලධර්මයට අපි සියලු දෙනාම කැප වෙලා තියෙනවා. ඒ ජනතාව විසින් ආණ්ඩුව තෝරගන්න එක අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. ව්‍යවස්ථාව තමයි රටේ ප්‍රධානම නීතිය, ප්‍රමුඛ නීතිය. අපි නීතියේ පරමාධිපත්‍ය පිළිගන්න රටක්. එහෙනම් නීතියේ ඒ පරමාධිපත්‍ය පිළි අරගෙන අපි ව්‍යවස්ථා ප්‍රමුඛ නීතිය වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්ටයි අපේ දේශපාලන අදහස් කුමක් වුණත් ඇත්ත වශයෙන්ම පොහොට්ටුවට සහයෝගය දුන්නේත් මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේත් ඔක්කොම කියන්නේ ව්‍යවස්ථාව කඩ කරන්න බෑ, ව්‍යවස්ථාව අනුකූල වැඩ කරන්න ඕනේ. ඒක මහා කැත වැඩක් කියලා තමයි බොහෝ හැම එක්කෙනාම ආගේ ප්‍රකාශ කරලා තියෙන්නේ. අන්න ඒකයි අපේ සටන. ඒකයි අපි බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨ මේ අධිකරණයට ඉදිරිපත් වුණේ. ඒත් මේ සභාව තුල හැම අවස්ථාවෙදිම 122ක් මේ සභාවේ බලය ආරක්ෂා කරන්න ක්‍රියා කළා තියෙනවා. ඒකට කතානායකතුමා හැටියට ඔබතුමා දුන්න නායකත්වය අපි විශේෂයෙන්ම අගය කරනවා. ඒ නායකත්වය නැතුව මේ ආරක්ෂා ඉදෙන්ට අපි ලැබෙන්නේ නැහැ. ඒකේ එක් කාරණයක් තියෙනවා. 2015 අපි බලයට පැමිණියන් පස්සේ එදා ප්‍රජාතන්ත්‍රවාදී දුර්වලලා තිබුණ නිසා අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී 19 සංශෝධනය සම්මත කළා. පාර්ලිමේන්තුවේ බලතල වැඩි කළා. ජනාධිපතිගේ බලතල සීමා කළා. අධිකරණයේ ස්වාධීනත්වය ශක්තිමත් කළා. ස්වාධීන කොමිෂන් ඇති කළා. සමහර ඒවා මේකෙන් වැඩක් තියෙනවද? ආණ්ඩුවකට යන වේගය අඩු වෙන්න පුළුවන්ද කියලා. ඒත් ඇත්ත වශයෙන්ම මේ ස්වාධීන කොමිෂන් වැඩ ක්‍රියාත්මක ඔබතුමත් විශාල උත්සාහයක් ගත්තා. අපි සියලු දෙනා මේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න, පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරන්න ක්‍රියා කරා. මම එකක් කියන්න කැමති, අපිට ආඩම්බර අපි ඇති කරපු රාමුව නිසා අද ජනතාවටත් පුළුවන් මේ රටේ විශේෂයෙන්ම අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉදිරියට එන්න කිසිම බයක් නැතුව. එයා කාලයක් තිබුණා එම බයක් තිබුණා, අදේ බය නැහැ. අන්න අපි විශේෂයෙන්ම අපිට කරන්න පුළුවන් වැඩ කටයුත්තක් හැටියට මම කියන්න කැමති. ආණ්ඩුවක් හැටියට අපි අඩුපාඩුකම් තියෙනවා. අපිට කරන්න පුළුවන් ඒවා තිබුණා, අපිට කරන්න බැරි වුණ ඒවා තිබුණා. අපේ ගිය වේගය මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණේ නිසා, වැඩ කරපු නිසා, විවිධ මත තිබුණේ නිසා විශේෂයෙන්ම අපිට වේගයෙන් යන්න බැරි වුණා. සමහර විට ඒ ගමන ඉතා හිමිසිරුවේ තමයි අපිට කරන්න සිද්ධ වුණේ. කෙසේ හෝ අපි බාරගත්තේ ආර්ථික වශයෙන් මේ රටේ විශාල ණය බරක් එක්ක ණයක් ගෙවන්න බැරි වුණේ රටක්. අපිට පියවර ගන්න සිදු වුණා. සමහර අමාරු පියවර. අපිට ඒ වගේම නියඟ වලට මූණ දෙන්න තිබුණා. ගම් වතුරට මූණ දෙන්න තිබුණා. අමාරු කාලයක ගියා. ජනතාවත් දුක් වින්දා කියලා පිළිගන්න ඕනේ. ඒ අවස්ථාව තිබුණා. ඒත් ඒ වගේම අපිට අවස්ථාව ලැබුණා මේවා මැද අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස වෙනුවෙන් වැඩිපුර මුදල් ලබලා දෙන්න. මං හිතන්නේ නැහැ ලංකා මේ නිදහස් ලංකා ඉතිහාසයේ මේ වගේ මේ සමාජ අංශවලට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නිවාසවලට මුදල් වියදම් කරපු ආණ්ඩුවක් තිබුණා කියලා මම කියන්න කැමතියි. අපි ඒ ගැන ආඩම්බර වෙන්න තියෙනවා. අපි දැන් ඇවිල්ලා තිබුණේ ඇත්ත වශයෙන්ම ඒකේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න. අපේ අලුත් සංවර්ධන යෝජනා ක්‍රම, ඒ වගේම අපි මේ ලබා දුන ගම්පෙරිල වාගේ වැඩසටහන් අපි විදේශාජයෙන් ලබාගෙන රැකිය ඇති කරන්න අන්නේ ස්ථානට ඇවිල්ලා ජනතාවට ඇත්ත වශයෙන්ම ඒ සහන ලබා දෙන්නටයි අපි ක්‍රියා කර හිටියේ. මේකෙන් ආපහු අපි පස්සට ගිහින් තියෙනවා. මේකෙන් විශාල හානියක් ආර්ථිකයට වෙලා තියෙනවා. ඒත් මම කියන්න කැමති මේවා අපිට හදන්න පුළුවන්. ඒ ශක්තිය අපිට තියෙනවා. අපි ඇවිල්ලා මේ බඩු මිල අඩු කරනවා කියලා පොරොන්දු වෙලා මාසයක් ගිහින් බඩු මිල අඩු කරන්න බැරුව ඉන්නේ නැහැ. අපි බඩු අය අඩු කරනවා කියලා ප්‍රකාශ කරලා මාසයක් ගිහින් බඩු අය කරන්නේ නැතුව ඉන්නේ නැහැ. බඩු අඩු කරන්නේ නැතුව ඉන්නේ. අපි කිව්වොත් ඒ වැඩ කටයුත්ත කරනවා. මම කියන්න කැමතියි අපිට පුළුවන් වෙන ක්‍රමානුකූලව සහනයක් ලබා දෙන්න මේ ආර්ථික හානිය ඒ වගේම ආර්ථික හානියටත් මුහුණ දීලා විශාල සංවර්ධන වැඩසටහනක් ඉදිරියේ ගෙනියන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ අපේ මන්ත්‍රීවරු සියලු දෙනාටම විශාල ලෙස මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබුණා, බලපෑම් වලට මුහුණ දෙන්න තිබුණා. ඒවට මුහුණ දීලා ඉදිරියට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම මාවි සේනාරති රාජා මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට ඇහුම්කම් දුන්නා. අපි දන්නවා උතුරේ ඒ ද්‍රවිඩ ජනතාව විඳින දුක. ඒවත් අපේ සංවර්ධන ව්‍යාපාරයෙන් ඒවට අපි විසඳුම් ලබා දෙන්න ක්‍රියා කරනවා. නීත්‍යානුකූල ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න ක්‍රියා කරනවා. මම එකක් කියන්න කැමතියි. මම අපි ගන්න ව්‍යවස්ථා අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න ගන්න පියවරවල තුලින් ඒකීය රාජ්‍යකින් නොබෙදුණු බෙදන්ට බැරි ශ්‍රී ලංකාව තුලින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව පිළිගන්න පුළුවන් දේශපාලන විසඳුමකට අපි කැපවලා ඉන්නවා කියලා මම කියන්න කැමතියි. එතනදී පළාත් සභා ශක්තිමත් කිරීම ඒ සියල්ලම අපේ වැඩසටහනේ තියෙනවා. ඒකම මේ විධායක ජනාධිපතිකම නැති කිරීමත් අපි ඒකට කැපවලා තියෙනවා. ඉතින් අපි මෙතන ඉන්නේ අද අපි ඔක්කොම මේ රටේ ක්‍රියා කරලා තින්නේ සිංහල හැටියට නෙමෙයි, දෙමළ හැටියට නෙමෙයි, මුස්ලිම් හැටියට නෙමෙයි, ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරලා අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න. ඒ නිසා අපි යුතුකමක් තියෙනවා මේ රටේ යුද්ධෙන් පස්සේ මේ ද්‍රවිඩ ජනතාවත් එක සාකච්ඡා කරලා හැම ජාතියටම හැම ආගමටම විසඳන්න පුළුවන් දේශපාලන විසඳුමක් අපේ ව්‍යවස්ථාවකින් ලබා දෙන්නේ. ඒ ස්ථාවරේ අපි වෙනස් වෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම එහෙනම් මේ අවස්ථාවේදී ඔබතුමාට යලි තිස්තුති කරමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
තුටිගාරු රණවීර වික්‍රමසිංහ මහත්මනි, ළඟට ඇත්තේ සභාව පල් තැබීම. අද දින සභාව එකඟු පරිදි මම පාර්ලිමේන්තුව 2018 දෙසැම්බර් මාස 18 වෙනි අඟහරුවාදා අපරභාග 1 වනතෙක් කල්තබනු ලැබේ.